फिर से ना इतना चतुरा नक्षत्र नहीं बता सकते पूर्वांतरा निकाल
नमस्कार
नमो तस्से भगवतो वरतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरतो सम्मा सम्बुद्धस्से
बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि तृतीयं पिबुद्धं शरणं गच्छामि तृतीयं पिधम्मं शरणं गच्छामि तृतीयं पिसंघं शरणं गच्छामि तृतीयं पिबुद्धं शरणं गच्छामि तृतीयं पिधम्मं शरणं गच्छामि तृतीयं पिसंघं शरणं गच्छामि तिसरणगमनं सम्पूर्णं पाणातिपातावीरमणिः सिक्खापदं समादयामि अदिन्नादानावीरमणिः सिक्खापदं समादयामि कामेषु मिच्छाचारावीरमणिः सिक्खापदं समादयामि मुसावादावीरमणिः सिक्खापदं समादयामि සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සෝමනස්ලෙන් අවසරයි පතනින් කියනකොට සාකච්ඡා ස්වරූපයෙන් මේ ක්‍රමවත් ප්‍රශ්නයක් ගන්න. එතකොට මුලින් මේ ශාසනයේ දර්ශනාත්මක පැත්තම පොඩ්ඩක් මතක් කරන්න මේ ප්‍රශ්නේ අහලා ඊට පස්සේ ඒ තැනට ළඟා වෙන්න එදිනදා ජීවිතෙන් අපි කළ යුත්තේ කොහොමද කියන එක ගැන මාර්ග ගැන ටිකක් කතා කරමු. එතකොට අපිට මේ කාරණා සම්පූර්ණ වෙයි. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ පවතින කියන්නේ තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් හැමදාම ලෝකෙ පවතින ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත හොයාගෙන ඇත්ත අවබෝධ කරගෙන මේ ලෝකෙට දේශනා කළා. ඉතින් ඒ ඇත්ත ලෝකෙ නැතුව නෙමෙයි. නමුත් ලෝකයට ඒක වැහිලා. මොකෙන්ද වැහිලා තියෙන්නේ? අවිද්‍යාවෙන්, ආශ්‍රවවලින්, කෙලෙස්වලින් වැහිලා. ඒ ඇත්ත වැහිලා නිසා වැස්ම තුල ඇත්තක් හදාගෙන ඒක ඇත්තක් වෙලා ලෝකෙට ඒකට තියෙනවා සම්මතිය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා මේ ලෝකයට ඇත්තයි කියලා තේරෙන දේතු ඔබෙන් පවතින යථාර්ථය අවබෝධ කරගෙන දේශනා කළා. ඉතින් මේ දේශනාව දේශනා කළ දහම අවබෝධ කරගත්තොත් විතරයි අපිට කවදාම හරි දවසක මේ ලෝකෙින් මිදෙන්න පුළුවන්. මේ සසරෙන් මිදෙන්න පුළුවන්. දුකෙන් මිදෙන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි මේ දහම අහලා දැනගන්න ඕනේ. ඒකට කියනවා සුත්තමේ ඥානය කියලා. ඊට පස්සේ ඒ අහල දැනගත්ත දේ දැකීමක් බවට පත් කර ගණ්ඩයි මාර්ගය කියන එකක් තියෙනවා සීල සමාධි ප්‍රඥා. එහෙම නැතුව කොහොම හරි සීල රැක්කා කියලා කොහොම හරි සමාධි වැඩුවා කියලා කොහොම හරි නුවණක් තිබුණා කියලා නිවන් දකින්න බෑ. සීල සමාධි ප්‍රඥා ත්‍රි ශික්ෂාව මොන විදියට හරි වැඩුවා කියලා නිවන් දකින්න බෑ. මොකද මේ ත්‍රි ශික්ෂාව නිවනට විතරක් නෙමෙයි. මිනිස්සෙක් වෙන්න සීල සමාධි ප්‍රඥාව දෙවියෙක් වෙන්නත් ඕනේ. ධර්මයේ වෙන්නත් ඕනේ. අරුගේ ධර්මයේ වෙන්නත් ඕනේ. මේ ත්‍රි ශික්ෂාව. නිවන් දකින්නත් මේකම. ඉතින් මෙතනදී සම්පූර්ණ නියම බෞද්ධෙක් නැත්තම් නියම බුදුදහම දන්න කෙනෙක් කියන කාරණාව තේරෙන්න පටිච්ච සම්පදාය තේරෙන්න. එනකට. ඒකයි දර්ශන භූමියට පත්වෙච්ච කෙනෙකුගේ ජවයේ පෙන්නවා මොකද්ද අරියස ඥායන් දිත්තවති සුද්ධිත්ත මේ ආර්ය ඥාය ආර්ය දහම් ක්‍රමය පටිච්ච සම්පදාය දැක්ක මනාව දැක්කා කියනවා ඒ දැක්කපු නිසාමයි බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීමක් ධර්මය ගැන සංඝ රත්නය ගැන ශික්ෂාව ගැන නොසෙල්වෙන පැහැදීමක් ඇති වෙලා තියෙනවා සරිත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සම්පදාං පස්සති යෝ පටිච්ච සම්පදාං පස්සති සෝ ධම්මං පස්සති යමෙක් ධර්මයේ දැක්කා නම් දැක්කා කියලා කියනවා නම් එයා පටිච්ච සම්පදායේ දැක්ක කෙනෙක් යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදය දැක්කන නිය ධර්මයේ දැකපු කෙනෙක් ධර්මයේ දැක්කන පටිච්චසම්පදාය දැක්ක පටිච්චසම්පදාය දැක්කොත් අන්න බුදුදහම දැක්කා වෙනවා සියල්ලම කැටි කරලා කැටි කරලා එක මෙතකින් පටිච්චසම්පදායෙන් පෙන්නනවා ඉතින් ඒ දැනුම අපිට තියෙන්න ඕනේ මගේ ප්‍රශ්නේ තමයි මේකට තාම ප්‍රශ්න ඉදිරිපත් කළේ නැහැ දැන් අපාය දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ, රූපී භ්‍රම ලෝකේ, අරූපී භ්‍රම ලෝකේ කියලා සතර අපාය, කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා තුන් භූමිය 31 කලයක් කතා කරනවා. මේව නෑ කියලා හිතන කට්ටිය අත උස්සන්න ඉන්නවද? හොඳයි මේවා තියෙනවා කියන කට්ටිය අත උස්සන්න. තියෙනවා. ඒකත් කියන්නේ නෑ කිව්වොත් තියනවා කියලා ප්‍රශ්න අහනවා මම. නිකන් හරියන්නේ. දැන් මේගොල්ලෝ තියනවා කියන එකට නෑ කියන එකට නෑ කියලා අන්තරබබික. ඒකත් කියන්නේ අපි. දැන් මේ ආලා තින්ද කපටිකම. නමුත් අපිට මේකේ උඩින් බැලලා යන්න නෙමෙයි ඇත්තටම අර්ථයක් ඕනේ. හොඳට ගන්න මේ මුළු ලෝකයේම මේ බුදුදහම අවබෝධ නොවන මුළු ලෝකයේම හැම වෙලාවෙම ditthi සහගතවයි ඉන්නේ. ditthi කියලා කියන්නේ සත්‍යයට විරුද්ධව ගන්නවා වර්ධවා දැඩි කොට ගන්නවා කියන අර්ථයෙන් ditthi කියලා කියනවා. සත්‍යයට විරුද්ධව ගන්නවා වර්ධවා දැඩි කොට ගන්නවා කියන අර්ථයෙන් ditthi කියනවා. මේ ditthiye ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා උච්ඡේද දෘෂ්ටිය සහ සාස්ත්‍ර දෘෂ්ටිය. ඒකද අන්තගාහික ditthi ගොඩාක් ප්‍රභේද. ඒකයි ඒ උච්ඡේද සාස්ත්‍ර දෘෂ්ටිය ප්‍රභේද 62ක් දක්වා යනවා. ඔය ඔක්කොම කොයි එකෙන් ගියත් දෙරෙන් හරිම අමාරු එක තමයි ප්‍රධාන වශයෙන් ගත්තාම අපි මෙතන තියෙන්නේ මේ අන්තගාහක දිට්ඨි කියලා කොටසක් තියෙනවා. අන්තගාහක දිට්ඨි කියලා කිව්වේ අපි කියන්නේ අපාය කියලා එකක් නැහැ, දිව්‍ය ලෝකික එකක් නැහැ, ප්‍රඥා ලෝකික එකක් නැහැ, මනුස්ස ලෝකික එකක් නැහැ කියන එකට කියනවා උච්ඡේද දෘෂ්ටිය කියලා. මේ දෘෂ්ටියේ වැරද්ද තමයි, භයානකකම තමයි, හොඳ නරක දෙකවත් ලැබෙන්නේ කුසල ධර්මයක්වත් කරන්නේ. ඇයි? අපායක් නැත්තම් දිව්‍ය ලෝකයක් නැත්තම්, දිව්‍ය ලෝකයක් නැත්තම් පින්කල වැඩක් නැහැ, අපායක් නැත්තම් පව් කෙරෙන ප්‍රශ්නයක් නැහැ නේද? එතකොට කියන කම හින්දා අකුසලයට බය නැති වෙනවා. ඒ හින්දා ඒ දෘෂ්ටිය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කම්බිලි වලින් මහණෙනි මේ කෙස් වලින් හදපු කේශ කම්බිලි තුච්චයි කියනවා. ඇයි? සීත කාලට අධික සීතලයි, උෂ්ණ කාලට අධික උෂ්ණයි. ඒ වගේ දෘෂ්ටි අතරින් මේ උච්චේ දෘෂ්ටි තුච්චයි කියනවා. හරියට සත්තු අල්ලන කෙමනක් වගේ කියනවා, විනාශ වෙන කියලා ඒකට ගරා. ඊට පස්සේ අපාය තියෙනවා, දිව්‍ය ලෝකේ තියෙනවා, බ්‍රහ්ම ලෝකේ තියෙනවා, මනුස්ස ලෝකේ තියෙනවා කියන එක කියනවා. මේකට කියනවා සාස්වත දෘෂ්ටිය කියලා. එතකොට මේ දෘෂ්ටියේදී කුසල් කරන්න පුළුවන්. අපායට බයයි, අකුසල් කරනවා, කුසල් කරනවා. හැබැයි එයාට විමුක්තියේ මඟ ඇහැරෙනවා, නිවන් මඟ ඇහැරෙනවා. මේ දෘෂ්ටියට මේ ශාසනේ මම මේ කියලා කුසල් කරන්න තිබ්බට අකුසල් කරන්න මේ දැන් නිවනට දකින්න නිවන් දකින්න පුළුවන් නම් මේවා කොහොම අතහැරෙන්න ඕන. නමුත් මේ න්‍යාය ඉගෙන ගන්න මම මේ කියන්නේ කෙනෙකුට පුළුවන් නම් නැහැයි කියන දෘෂ්ටියෙ මිදෙන්න තියනවා කියන එකටපත් නොවි. අපාය නැහැ, දිව්‍ය ලෝකෙ නැහැ, බ්‍රහ්ම ලෝකෙ නැහැ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. තේරෙන්නේ? එතකොට අපාය, දිව්‍ය ලෝකෙ, බ්‍රහ්ම ලෝකෙ නැහැ කියලා කියන එකට කියන උච්ඡේද දෘෂ්ටිය කියලා. කෙනෙකුට ඒකෙන් මිදෙන්නත් පුළුවන්. අපාය නැහැ, දිව්‍ය ලෝකෙ නැහැ, බ්‍රහ්ම ලෝකෙ නැහැ කියන එකෙන් මිදෙන්න පුළුවන්. අපාය තියෙනවා, දිව්‍ය ලෝකෙ තියෙනවා කියන දෘෂ්ටියට වැටිලා. තේරෙන මන්දේ? ඊට පස්සේ තියෙනවා කියන එකෙන් කෙනෙකුට මිදෙන්න පුළුවන්. අපාය තියෙනවා, බ්‍රහ්ම ලෝකෙ තියෙනවා, දිව්‍ය ලෝකෙ තියෙනවා කියන එකෙන් මිදෙන්න පුළුවන්. නැහැයි කියන එකට වැටිලා. ඒ නැහැ කිව්වොත් එයා මේ දෘෂ්ටිය අතහැරලා. තේරෙනවා? අපාය තියෙනවා, දිව්‍ය ලෝකෙ තියෙනවා, බ්‍රහ්ම ලෝකෙ තියෙනවා කියනකොට එයා නැහැයි කියන එකෙන් මිදිලා. කෙනෙක් නැහැයි කිව්වොත් තියෙන කියන එකෙන් මිදිලා. කෙනෙකුට පුළුවන් නම් නැහැයි කියන එකෙන් මිදෙනවා. අපාය කියලා එකක් තියෙනවා නෙමෙයි, දිව්‍ය ලෝකෙ කියලා එකක් තියෙනවා නෙමෙයි, බ්‍රහ්ම ලෝකෙ කියලා එකක් තියෙනවා නෙමෙයි. ඒක තියෙනවයි කියන එකෙන් මිදෙනව නැහැයි කියන අන්තයටපත් නොවි. ඊට පස්සේ නැහැයි කියන එකෙන් මිදෙනව තියෙනව කියන එකටපත් නොවි. මෙන්න මේකයි දර්ශන. ඒ කියුවේ දැන් කෙනෙකුට පුළුවන් නම් අපාය තියෙනවා, දිව්‍ය ලෝකෙ තියෙනවා, බ්‍රහ්ම ලෝකෙ තියෙනවා කියන මානසික මට්ටමින් මිදෙන්න. හැබැයි යා උච්චේතවාදීකට වැටෙච්ච කෙනෙකුත් නෙමෙයි, නැහැයි කියන එකකට පත් වෙච්ච කෙනෙකුත් නෙමෙයි. එයාට මේවා තියෙනවා තියෙනවා කියන අදහසිනුත් නිදිලා, නමුත් උච්චේතවාදය මේවා නැහැයි කියන අදහසකුත් එයාට ඇසුරු වෙනව නෙමෙයි. තේරෙනවා? ඊට පස්සේ මේවා තියෙනවා තියෙනවා කියන එකෙනුත් නිදෙනව, නැහැයි කියන එකට ඇසුරු නොවෙනවා වගේම නැහැයි කියන එකෙනුත් නිදෙනව, තියෙනවා කියන එක ඇසුරු වෙන්නේ නැතු. එයාට උච්චේතවාදීකුත් නැහැ, හැබැයි තියෙනවා කියන දෘෂ්ටියකට පත් වෙලත් නෙමෙයි. මම කියන එක තේරෙනවා. මේක බොහොම සිවුම් ලෝකේ අමාරු මේක. නැහැ කියන අන්තේ හෝ තියෙනවා කියන අන්තේ ඇසුරු කරන එක අමාරු නෑ. තියෙනවා කියන එකෙන් මිදෙන්න පුළුවන් නම් නැහැ කියන එකට නොඇටි, නැහැ කියන එකෙන් මිදෙන්න පුළුවන් නම් තියෙනවා කියන එකට නොඇටි. අන්තිමට මේ දෘෂ්ටි දෙකෙන් මිදිලා තියෙන එක දෘෂ්ටියකට ඇසුරු නොවි. දෘෂ්ටි දෙකෙන්ම මිදිලා. ඒකයි මම මතක් කළේ. නැහැ කියන එකකුත් එහාට නැහැ. ඒ තියෙනවා කියන එකටපත් වෙලා නෙමෙයි. තියෙනවා කියන එකකුත් නැහැ. ඒ නැහැයි කියන අදහසකටපත් වෙලා නෙමෙයි. අන්නේ ඒ වගේ දර්ශනයක් ඇති වෙන්න මේ පටිච්චසමුපාදය අවබෝධ වෙන්න ඕනේ. මම ඒක කෙටියෙන් මතක් කරන්න. ඇයි එහෙම කියන්නේ කියලා, එහෙම දෘෂ්ටි දෙක ඇසුරු නොවෙන්නේ ඇයි කියලා. මම උතනින්ම ගත්තේ මොකද, අපි හැම කෙනෙකුටම එක්ක අපාය දිවි ලෝක මනුස්ස ලෝක බ්‍රහ්ම ලෝක කියනවා කියන අදහසක් තියෙනවා, එක්ක නැහැ කියන අදහසක් තියෙනවා. මේ අන්ත දෙක ඇසුරු කරන හැම කෙනෙකුටම දන්නවද ඒ අඩුව කොතනද කියලා? පටිච්ච සමුපාදයේ නොදන්නා කමේ අඩුවයි ජීවිතේ මේ විද්‍යමාන වෙන්නේ කියන එක දන්නේ නැතු ඇති. මේ දෘෂ්ටි අපි ගාව මෙහෙම ඇසුරු වෙනවා කියන එකේ අඩුව තියෙන වෙන මොකක්වත් නෙමෙයි. පටිච්ච සමුපාදයේ නුවණ අපි ගාව නැහැ කියන කාරණාවයි. කොහොම වුණත් සියරන භාෂාවකින් ගත්තොත් අපි කියමු මේ පටිච්ච සමුපාදයේ වල අහලා ඇති කියලා දහම දන්නවා. අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා කියලා මේ දෙකක් වෙනවා නේද? මෙන්න මේ ධර්මතාවයේ තියා මේක තාම දකින්න බැ, දැනගන්න ඕනේ කිත් කියන්නේ. දකින්න තැන් තියන්න මම පාර කියන්නේ. මේ දැනගන්න මේ ඉස්සල දැනගන්න මේ කෙලවල නුවරින් ඕගලන්ට අනුරාධපුරේ ගැන කියනවා වගේ එකක්. එතකොට එතනින් පටන් ගන්න බෑනේ, පටන් ගන්න දෙන්නේ මෙතින් ගන්න. සුතව ආර්ය ශ්‍රාවකය මේ පටිච්චසම්පාදය හොඳට දන්නවා කියන්නේ එයා දන්නවා අවිද්‍යාව කියන කාරණාව තිබුණොත්, අවිද්‍යාව රළු මට්ටම තිබුණොත් අපි කියමු අකුසල කර්ම කෙරෙනවා නම්, අකුසල කර්ම තිබුණොත්, අකුසල කර්ම තිබුණොත් හීන ධාතුයේ විඥානයේ පිහිටනවා කියලා එයා දකිනවා. අපි කියමු සංකාරපච්චය විඥාන. එතකොට එහෙම වුණොත් අපි සාපතෙන් ගත්තොත් අකුසල කර්ම කළොත් මොන නෙමෙයි, අවිද්‍යාව මට්ටමට අකුසල කර්මයක් ඇති වුණොත් ඒ අකුසල සිතින් මෙහෙවන ලද සිත ප්‍රතිසන්දි වශයෙන් හීන ධාතුයේ පිහිටනවා කියලා දකිනවා. හීන ධාතුයේ පිහිටනකොට ඒ විඥානේ නිසාම නාම රූප දෙක හැදෙනකොට ඒ නාම රූප දෙක නිසාම හැදෙන ආයතන ටික ගන්න. ඒ ආයතන ටිකට ස්පර්ශ වෙන්නේම දුක්ඛගත ස්පර්ශ කියලා දකින නිසා එයා අපාය කියලා එකක් නැහැ කියන්නේ. ඇයි ඒ? අවිද්‍යාව මට්ටම මත කර්ම අකුසල වුණොත් ඒ අකුසල සහගත සිතේ ඒ කර්ම විඤ්ඤ ඒ කර්මයෙන්ම ඔසවන ලද, ඒ කර්මයෙන්ම මෙහෙවන ලද ප්‍රතිසන්දියක් හටගත්තු ඒ ප්‍රතිසන්දි සිත පිහිටන්නේ හීන ධාතුවකයි. ඊට පස්සේ එතන හැදෙන නාම රූප දෙක රළුයි, එතන හැදෙන ආයතන රළුයි. එතකොට ස්පර්ශ වෙන්නේ රළු ස්පර්ශය, ඒකට අපි අපාය කියනවා. හොඳට බලන්න මෙහි අකුසල ඒ අකුසල කර්මයක් වුණාම අකුසල කර්මය නිසා මේ ආයතන ටික සම්පූර්ණ හැදුණු නිසායි අපිට ඒ වගේ ස්පර්ශයක් වෙන්නේ. ඊට පස්සේ දැන් දිව්‍ය ලෝකේ නැහැ කියන්නේ අවිද්‍යාව සියුම් වුණොත් කර්මයේ කුසල එකක් වුණොත් ඒ කුසල කර්මයේ මෙහෙවන ලද විඥානය ප්‍රනීත ධාතුවේ පිහිටනවා. එතකොට නාම රූප දෙක සුකුමයි, ආයතන සුකුමා. ඒ ආයතන වලට සුකුමු ස්පර්ශයක් ලැබෙන එතකොට අපි කියන දිව්‍ය ලෝකය කියලා. තේරෙනවද නේද? මෙන්න මෙතෙන්දී හැම වෙලාවෙම බුදුරජාණන් මේ මම කිටි නියල ගත්තේ අපාය කියලා එකක් එයා තියෙනවා කියන්නේ නැහැ. මොකද මේ නැහැයි කියන්නේ නැහැ. මොකද අපාය යන මේ මට්ටමේ අවිද්‍යාවක් තිබුණොත්, මේ මට්ටමේ කර්ම රැස් වුණොත්, ඒ මට්ටමේ විඥානයේ ඒ ධාතුයේ පිහිටියොත් නාම රූප දෙක හැදුනොත් ඒ මට්ටම ස්පර්ශ වෙනවා කියලා දකින නිසා අපායක් නැහැ කියන්නේ. ඊට පස්සේ ඒ මට්ටමේ අවිද්‍යාව නැති වුනොත්, ඒ මට්ටමේ කර්මය නැති වුනොත්, ඒ මට්ටමේ කර්මය නැති වුත් ඒ මට්ටමේ විඥානය නැත්තම් ඒ මට්ටමේ නාම රූප දෙක හටගන්නේ නැහැ. එහෙම වුනොත් ඒ මට්ටමේ ආයතන නැහැ, ඒ මට්ටමේ ස්පර්ශයක් නැහැ කියලා දකින නිසා අපායේ තියනවා කියලා පිළිගන්න. ඒකයි අවිද්‍යා නිරෝධ, සංකාර නිරෝධ, සංකාර නිරෝධ, විඥාන නිරෝධ කියනකොට එකම චක්‍රයකින් ගන්න එපා. එක එක මට්ටම් තියෙනවා. තේරුම් කියන්නේ. ඊට පස්සේ අවිද්‍යාව මට්ටමේ මත කර්මය මනුස්ස සහගත වුණොත්, මනුස්ස මට්ටම් වුණොත්
ඒ මනුස්ස මට්ටමේ කර්මයට ඒ මට්ටමේ ප්‍රතිසන්දි සිතක් හටගන්නවා. එහෙම වුණොත් නාම රූප දෙක ඒ මට්ටමට වෙනවා. ඒ මට්ටමේ ස්පර්ශ වෙනවා කියලා ස්පර්ශයක් ලැබෙනවා. ඒ මට්ටමේ විදිද්ද වෙනවා කියලා දකින නිසා මනුස්ස ලෝක කියලා එකක් නැහැ කියන්නේ. ඒ මට්ටමේ අවිද්‍යාව නිරුද්ධ වුණොත්, ඒ මට්ටමේ කර්මය නැති වුණොත්, ඒ මට්ටමේ විඥානය නැති වෙනවා. එහෙම වුණොත් නාම රූප දෙක නැති වෙනවා. එහෙම වුණොත් ස්පර්ශ නැති වෙනවා. එහෙම මට්ටමේ විඳින්ද හම්බ වෙන්නේ නැහැ, විඳින්ද බෑ කියලා දකින නිසා තියනවා කියන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන එක 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 භූමියෙන් භූමියට භූමියෙන් භූමියට ගත යුතුයි. තේරුම් කියන එක. ඊට පස්සේ දැන් අවිද්‍යාව අඩු වුණොත්, කර්මය තව ටිකක් සුකුම වුණොත්, කර්මය ප්‍රණීත වුණොත් තව ටිකක්, ඒ කර්මය මෙහෙවන ලද ප්‍රතිසන්දි සිත නිසා නාම රූප දෙක හැදිලා ආයතන හැදෙනවා. එතකොට එබ්බඳු මට්ටම ස්පර්ශ වෙනවා කියලා දකින නිසා බ්‍රහ්ම ලෝකේ නැහැ කියන්නේ. ඒ මට්ටමේ අවිද්‍යාව නැති වුණොත් ඒ මට්ටමේ කර්මය නැහැ. එහෙම වුණොත් ඒ මට්ටමේ විඥානය නැහැ. ඒ මට්ටමේ නාම රූප දෙක හැදෙන්නේ නැත්තම් ඒ මට්ටමේ ආයතන නැහැ. එහෙම වුණොත් ඒ මට්ටමේ සතුටක් ලැබෙන්නේ නැහැ කියලා දකින නිසා තියනවා කියන්නේ. මේ වගේ මේ පටිච්ච සමුප්පාදයෙන් කියන්නේ අපාය කියලා එකක්, දිව්‍ය ලෝකේ කියලා එකක්, බ්‍රහ්ම ලෝකේ කියලා එකක් කොහේ හරි තියෙනවා. තියෙන එකට අපි ගෙඩි පිටින් ගිහිල්ලා ඉපදිලා ඉපදෙනවා කියන දර්ශනයක් නෙමෙයි. බම්බයක් වගේ ශරීරයෙන් ලෝකේ පනවලා තියෙන්නේ. මෙතන දැන් අවිද්‍යාව බලවත් වුණොත් ඒ අවිද්‍යාවේ මට්ටමටම කර්මය සමාන වුණොත්, ඒ කර්මයේ මෙහෙවන ලද විපාක සිත, ප්‍රතිසන්දි සිත වෙනස් වුණොත් මේ ආයතන ටික, මේ නාම රූප දෙක ශනික වෙනස් වෙනවා. එහෙම වුණොත් ආයතන ටික සම්පූර්ණ වෙනස් වෙනවා. වෙනස් වුණොත් ඒ ආයතන ටිකේ මට්ටමට අදාළ දෙයි තියෙන්නේ. මේ මට්ටම පේන්නේ නැහැ data. මේකෙන් මතක් කරන්නේ හැම වෙලාවෙම අපිට මේ මට්ටමේ රූප ඇගේ හැපෙන්නේ, ඇහැට පෙනෙන්නේ ඔගොල්ලෝ හිතනවා ඇති මෙහෙ තියෙන හින්දා කියලා. නෑ, ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන කර්මය කුසල සහගත වෙච්ච නිසා ඒ කර්මයෙන් විහිවෙන ලද විඥාණය රූපයකට බැසගත්ත නිසා, ඒ බැසගත්ත සිතේ තිබුණු නාම ධර්ම වලට ඔගලඟ මේ රූපය ඇදුණු නිසා, ඒ නාම රූප දෙක නිසා හැදුණු ආයතන වලට ගෝචර මේ මට්ටමයි. මේ දැන් ඔගොලු නිදින්නේ. අපිට මේ ටික විඳින්න ගලා තියෙන්නේ අපේ නෙබඳු ආයතන ටිකක් නිසා. මෙහෙ තියෙන හින්දා විඳිනවා නෙමෙයි. බැරි වෙලා පෙර ජීවිතේ මරණාසන්න මොහොතේ අපේ කර්මය කුසලයකක් වුණා නම්, මේට වඩා ප්‍රණීත කර්මයක් වුණා නම්, විඥානයේ බැසගනේ ප්‍රණීත ධාතුවක, එහෙමනම් ඒ නාම රූප දෙක ටිකක් ප්‍රණීත වෙයි, ආයතන ටික ප්‍රණීත වෙයි. එහෙනම් ඒ ආයතන වලට පේන්නේ වෙන රූප ටිකක්. එතකොට අපි දිව්‍ය ලෝකේ පදිලා කියයි. එහෙනම් දැන් අපි මේ මනුස්ස ලෝකේ නෙමෙයි කියයි. එතකොට අපි මනුස්ස ලෝකෙද උපදුනේ, දිව්‍ය ලෝකෙද උපදුනේ කියන එක තේරුනේ මෙහෙ තියෙන භූමියක් මත නෙමෙයි, මේ ආයතන ටික වෙනස් වීම මතයි. තේරුණාද කියන්නේ? බැරි වෙලා පෙර ජීවිතයේ අපේ කර්මය රළු එකක් වුණා නම්, විඥානයේ හීන ධාතුවක පිහිටියා නම්, මේ නාම රූප දෙක රළු වෙයි. එහෙම වුණනම් මේ ඇහැ කන දිවේ නාසය කියන ඉන්ද්‍රිය ගොඩාක් රළු වෙයි. ඒ රළු ටිකට අපිට ගැතේ වෙන රූප ටිකක්. එහෙම වුණනම් අපි අපාය කියයි. තේරුණාද? දැන් මේක මම මතක් කළේ හැම වෙලාවෙම බෞද්ධයාගේ ඉලක්කය වෙනවා කිසිම විටක බාහිර ලෞකික අපි පොදුනා කියන දර්ශනය අතහැරෙනවා. හොඳට බලන්න මෙන්න මේ වචන ටික. ජාති කියන එකට තේසං සත්තානං තම්මේ සත්තනිකායේ ජාති සංදා ජාති ඔක්කන්ති ඛණ්ඩානම් පාතුභාව ආයතනනම් පටිලාභෝ අයං මුච්චති ජාති. ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ ලැබීමමයි ජාතිය. එතකොට මේකෙන් කියනවා ඔගලගේ කර්මය වෙනස් වෙලා, ඒ කර්මය මත ප්‍රතිසන්දිය වෙනස් වෙලා, ප්‍රතිසන්දිය, ඒ කියන්නේ ප්‍රතිසන්දි සිත් වෙනස් වුණොත් ඒ ප්‍රතිසන්දි ටික නිසා නාම රූප වෙනස් වෙනවා. නාම රූප දෙකේ මට්ටම මත ආයතන ටිකේ මට්ටම. අන්න ඒ මට්ටමට යව උපන්නා කියන්නේ එතකොට. ස්කන්ධයන්ගේ පහළ වීම ඒ මට්ටමටයි. මේකෙන් මම මතක් කරන්නේ පටිච්ච සමුප්පාදයේ දන්න නිසා අවිද්‍යාව නිසා සංඛාර වෙනවා, සංඛාර නිසා විඥානය වෙනවා, විඥාන නිසා නාම රූප වෙනවා කියලා චක්‍රේ දන්න කෙනා අපාය නෑ කියන්නේ. දිව්‍ය ලෝකේ නෑ කියන්නේ. බ්‍රහ්ම ලෝකේ නෑ කියන්නේ. ඇයි? මේ මට්ටමේ අවිද්‍යාව තිබුණොත් මේ මට්ටමේ කර්ම රැස් වෙනවා නම්, මේ මට්ටමේ කර්ම තිබුණොත් මේ මට්ටමේ ප්‍රතිසන්දි සිත ඇති වෙනවා නම්, ඒ සිත ඇති වුණොත් ඒ ප්‍රතිසන්දි නාම රූප දෙක ඇති වෙනවා නම්, මේ මට්ටමට ආයතන ටික ඇති වුණොත් මේ මට්ටමේ දුක හෝ සැප ස්පර්ශ වෙනවා නේද කියලා දකින නිසා මෙහෙන් නෙමෙයි මේ අපාය දිවි ලෝක කියලා එක බාහිර එකකින් නෙමෙයි දකින්නේ. අවිද්‍යාපච්චය සංඛාරා කියලා අවිද්‍යාවෙන් කර්ම රැස් කිරීමේ කර්මය නිසා ප්‍රතිසන්දි වශයෙන් යෑම කියන කාරණායි. අවිද්‍යාව නිසා සංඛාර වෙනවා, සංඛාර නිසා විඥානය වෙනවා, විඥාන නිසා නාම රූප වෙනවා, නාම රූප නිසා ආයතන හැදෙනවා, ආයතන නිසා ස්පර්ශ වෙනවා කියන න්‍යාය දකින්න කෙනා අපාය නැහැ කියන්නේ. දිව්‍ය ලෝකේ නැහැ කියන්නේ. බ්‍රහ්ම ලෝකේ නැහැ කියන්නේ. ඇයි ඒ? අවිද්‍යාව මට්ටම මත කර්ම වෙනස් වෙලා මේ විදිහට වෙන්න පුළුවන්. අවිද්‍යාව නිරුද්ධ වුණොත් කර්මය නිරුද්ධ වෙනවා. එහෙම වුණොත් විඥානයේ ප්‍රතිසන්දි විඥානයේ කියලා එකක් ලැබෙන්නේ නැහැ. ඈ විඥානේ නිරුද්ධ වෙනවා. එහෙම වුණොත් නාම රූප නිරුද්ධ වෙනවා. ආයතන නිරුද්ධ වෙනවා. එහෙම වුණොත් මෙහෙම යමක් ස්පර්ශ වෙන්නේ නැහැ. එහෙම වුණොත් මෙහෙම යමක් දිව්‍ය ලෝකෙ විඳින්න, මනුස්ස ලෝකෙ විඳින්න, අපාය දුක් විඳින්න හම්බෙන්නේ නැහැ කියලා දන්න නිසා තියනවා කියන්නේ. තේරෙන්නේ? මේ පටිච්චසමුප්පාදේ චක්‍රයෙන් කියන්නේ විශේෂම දෙයක්. කෙනෙකුට දෙවියෙක් වෙනවා. දිව්‍ය ලෝකෙ හෝ බ්‍රහ්ම ලෝකෙ හෝ මනුස්ස ලෝකෙ හෝ ඉපදෙනවනම් ඉපදෙන්න පුළුවන්කම හෝ නොඉපදෙලකම තියෙන්නේ සමන් තුලයි කියන එක. අනිවාර්යෙන් දිව්‍ය ලෝකයක් තියෙනවා, ඒක ඉපදෙනවාමයි කියලා හෝ දිව්‍ය ලෝකයක් තියෙනවා, ඒක යාට නොලැබෙනවා කියලා හෝ එකක් නෙමෙයි මේ තියෙන්නේ. දිව්‍ය ලෝකයේ ලබා ගන්න නම් මේ හේතු ටික තිබුණොත් දිව්‍ය ලෝකයේ වෙනවා කියන එක තියෙනවා. මේ හේතු නැති වුණොත් දිව්‍ය ලෝකයේ වෙන්නේ නැහැ කියන එක තියෙනවා. මේ හේතු ටික තිබුණොත් අපාය වෙනවා කියන එක තියෙනවා. මේ හේතු නැති වුණොත් අපාය වෙන්නේ නැහැ කියන එක තියෙනවා. තේරෙනේ මම කියපෙන තේරෙනවා. ඒ නිසායි මේ ලෝකයක් ලෝකයේ ඇතිවීමත් නැතිවීමත් නැති කරන මගක් බඹයක් පමණ ශරීරයෙන් පනවමු කියලා කිව්වේ මෙන්න මේ පටිච්ච සම්පදාය සිද්ධිය නිසායි. තේරෙනේ? එතකොට යම් දවසකදී කාගම අහලා නෙමෙයි ඕගොල්ලන්ට දකින්න තැනට මනසපත් වුණොත් මේ පටිච්චසම්පාදයේ දකින්න තැනට මනසපත් වුණොත් මේ සිද්ධිය තුළ සත්පුද්ගල භාවය හොඳට අතහැරෙනවා. ඔන්න බලන්න හොඳටම අවිද්‍යාව නිසා කර්ම රැස් වෙනවා නම් කර්මයෙන්ම මෙහෙවන ලද ප්‍රතිසන්දි සිත හරිද සංඛාරය නිසා විඥානය රූපයකට දැස ගන්නවා නම් ඒ හිත නිසා නාම රූප කියන ධර්මතාව දෙකක් ඇති වෙනවා නම් නාම රූප නිසා මේ ආයතන දෙක හැදිලා ආයතන නිසා ස්පර්ශ වෙනවා ස්පර්ශ නිසා විඳිනවා කියන චක්‍රය ලෙහෙල බැලුවොත් හොඳට විඳින්නේ කෝ විඳින ඒ වේදනාවට අයිතිකරුවෙක් නැහැ. මේ වේදනාව ඇති වෙච්ච ධර්මතාව ටිකක් වෙනවා. කර්මය නිසා ප්‍රතිසන්දි විඥානය ඇති වෙලා තිනු ඔන්න කර්ම නිසා ප්‍රතිසන්දි විඥානය නම් ඇති වෙලා දැන් පුද්ගලයෙක් නැහැ. මම කියලා කෙනෙක් නැහැ. කෙනෙක් ඇවිල්ලා නැහැ. ඒ විඥානය නිසාම නාම රූප ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මේ රූපය ඇවිල්ලා තියෙනවා. ඔන්න ඒ නාම රූප දෙක කියනකොට සිතේ තියෙන නාම ධර්මයි රූපයි දෙක ලෙහෙලා පෙන්නනවා. මේ නාම රූප දෙක කියන එක රූපය කියන එක කන බොන ආහාර පාන නිසා හැදෙන්නේ. එතකොට ඒ රූපය සකස් වෙන්නේ ඒ හිතේ තියෙන නාම ධර්ම වලට අනුව. එතකොට විඥාන නිසා නාම රූප කියනකොට නාමයයි රූපය දෙක දෙහෙලා පෙන්නනවා. ඒකද පුද්ගලයක් නෑ. නාම රූප පත්‍ය සලායතනං කියනකොට මේ ඇහැ කන දිව නාසය ශරීරේ මම හෝ මගේ හෝ තව කෙනෙක්ගේ නෙමෙයි මේ නාම රූප දෙක පවතිනවා කියන්නේ ආයතන තියෙනවා ආයතන ටික තියෙනවා කියනකොට ආයතන වල කෙනෙක්ගේ නෙමෙයි වෙනවා ඊට පස්සේ සලායතන පත්‍ය ස්පර්ශ පස්ස කියනකොට මේ වේදනාව කාගවත් නෙමෙයි ආයතන නිසා ස්පර්ශය කියලා මෙන්න මේ වගේ මේ පටිච්චසම්පාද චක්‍රය තුල සත්ව පුද්ගල භාවයෙන් තොර අනාත්ම ධර්මතාවයකුත් වෙනවා. ඒ ධර්මතාවයේද මේ හේතුන්ගෙන් අවස්ථාවට හටගත්ත සංකතයි සකස් කරගත් එක. කෙනාගේ අවිද්‍යාව මට්ටමත සකස් කරගත් එක කියන න්‍යායකට යනවා. ඒ පටිච්චසම්පාදයේ තේරුනොත් පුද්ගලයෙක් ඉපදුනා පුද්ගලයෙක් මැරෙනවා සත්‍යයක් ඉපදෙනවා සත්‍යයක් මැරෙනවා කියන කතාවත් අවලංගු වෙනවා මේ නාම රූප දෙකක ප්‍රගත්මයි කියන එකත් තේරෙනවා ඒක එයාට කුසල කර්ම අකුසල කර්ම කියන කාරණා දෙක පවතින්නේ අවිද්‍යාව මට්ටම මතයි අවිද්‍යාව නිරුද්ධ වුනොත් කර්ම නිරුද්ධ වෙනවා කියන න්‍යායත් ලැබෙනවා මේකෙන් සම්පූර්ණ බඹයක් පමණ ශරීරය තුල ලෝකී ඇති වෙනහ නැති වෙන හැටි දකිනවා. ඒ කිව්වේ අපිට හිතෙන්නේ අද මේ තියෙන ලෝකේ අපි අසුර කරගෙන ජීවත් වෙනවා කියලා. නමුත් මේ පටිච්චසම්පාදයේ දකින කෙනාට තේරෙන මෙහෙම වටපිටාවක් හම්බ වෙන්නේ මේ ආයතන ටික නිසා නේද? මේ ආධ්‍යාත්මික පැත්තටයි හේතු යන්නේ. ඒ කියන්නේ අද අපි මෙහෙ කියලා යමක් විඳින්නේ මේ ඇහැ නැත්තම් මේ රූප අපිට හම්බෙන්නේ නැහැ. කන නැත්තම් ශබ්ද හම්බෙන්නේ නැහැ. ඈ එතකොට ඊට පස්සේ මේ ඇහැ වෙනස් වුණොත් හම්බෙන්නේ මේ රූප නෙමෙයි වෙන රූප. මේකෙන් පෙන්නනවා ලෝකය කියන එක උපදවාගෙනයි පරිහරණය කරන්නේ අපි. මේ ආයතන ටිකට ලෝකයේ නැවිලා මේ තියෙන්නේ ලෝකයේ ඉපදිලා තියෙන්නේ ආයතන ටික නිරුද්ධ වෙනකොට ලෝකය නිරුද්ධ වෙනවා කියන දර්ශනයක් වෙනවා. තව පැත්තකින් ගත්තොත් මෙහෙම බලනකොට මේ කෙරවලම මේ කියන්නේ ශීසයක්වත් එයාගේ මනස මෙහි තියෙන දෙයකට නැඹුරු වෙන්නේ මෙහෙම යමක් පේනකොට හේතු ටික මෙහි කියන එකට නුවණ එනවා. එතකොට කිසිම දවසක මේ රූපයට නැඹුරු වෙච්ච මනසක් අපිට වෙන්නේ මෙහෙ තෙනෙනකොට ඒ තෙනෙනදී ඇතිවෙන්න තියෙන හේතු ටිකට නුවණ නැති නිසා මෙහෙටනේ පේන්නේ මෙහෙ කියලානේ අපි නැඹුරු වෙලා ඉන්නේ නේද? ඕකට මම අර උපමාවක් ගන්නවා. අපි තට්ටු 10ක් විතර උස ගොඩනැගිල්ලකට නැංගොත් නැගලා ඈත බලාගෙන ඉන්නවා. ඈත බලාගෙන ඉන්නකොට අපිට ඈත පේනවා නේද? ඈත පේනවා. ඈත තියෙන ගස් කොළන් ගෙවල් ගොඩනැගිලි අපිට පේන්නේ. දැන් අපි හිතාගන්නේ ගස් පුලන් ගෙවල් ගොඩනැගිලි තිබුණු හින්දයි අපිට ඒව පේන්නේ අපිට ඒ පෙනීමට හේතුව මොකද ගස් ගෙවල් ගොඩනැගිලි අපිට පේන්න හේතුව ඒව තිබුණු හින්දයි අපිට පේන්නේ කියලා නේද නමුත් ඇත්තම කාරණාව බලන්න පෙනෙන එකට හේතුව බාහිරින් දකින්න බෑ ගොඩනැගිල්ලට නැගපු නිසා නම් පෙවුනේ. පෙනෙන එක නැති වෙන්නේ ගොඩනැගිල්ලෙන් බැස්සොත්නේ. තේරෙනවද? මොකද ගොඩනැගිල්ලට නැග්ගහම ගොඩනැගිල්ලට නැගපු නිසාමයි අපිට ඈත පෙවුනේ. එතකොට ඈත ගොඩනැගිලි නොතිබුනොත් හිස් අහස හරි පෙනෙන්නේ අපි උගර නැග්ගහම. පෙනෙනදී අපිට පෙනෙනදී ඇති උනේ කොහොමද කියලා බැලුවොත් බලන්න වෙන්නේ පෙනෙනදීට ඉස්සරහින් නේ පෙනෙනදීට පිටිපස්සේ. දැන් අපි තේරෙනවා කියන්නේ මං ගොඩ නැගලා හිටගත්ත නිසා නේද ඈත පේන්නේ. එතකොට මේ පේනදී නැති වෙන්නේ මොකක් හින්දාද? මං ගොඩ නැගිල්ල බැස්සෙත්නේ. පෙනෙනදී ඇති වෙන්නේ මේ ගෙවල් හින්දායි ගස් හින්දායි කියලා මේව බාහිරට බලලා හරියනවද? හරියන්නේ. ඒ ගොඩ නැගිල්ලට නැග්ගා වගේ කියලා හිතාගන්න මෙහෙම බලනකොට මේකේ ගස් කොළන් අර ගොඩ නැගිලි පේනෝ වගේ මේ පේනදී ඇති වෙන්න තියෙන හේතු ටික මේ විඥානයේ උපන්න නිසා ස්පර්ශය ඇති වෙච්ච නිසා මේ පේන්නේ. ස්පර්ශ නැතිනකොටම පෙනෙන දේ නැති වෙනවා. මේහි පෙනෙන එකට හේතු ටික තියෙන්නේ මෙහි. මේ ස්පර්ශ නිසාම පෙනෙන ස්පර්ශ නැතිවෙන නැති වෙනවා. මේ පෙනෙන දේ ඇතිවීම නැතිවීමට මෙහි බලන් දෙපා. තේරුණේද? අපි මෙහෙට නැඹුරු වෙලා ඉන්න තාක් පෙනෙන දේ ඇතිවෙච්ච හේතු අපි දන්නේ නැහැ කියන එක කියනවා. තේරුණා කියන්නේ. ඒ වගේ මේ පටිච්චසමුප්පාදයෙන් පෙන්වන්නේ මේ ස්පර්ශය නිසායි පෙනෙන්නේ. ගොඩ නැගිල්ලට නැගපු නිසායමයි පෙනෙන්නේ. ගොඩ නැගිල්ලෙන් බහිනකොටම පෙන්න දෙයක් නැති වෙනවා. අපි ඇතිවීම නැතිවීම බැලුවොත් ස්කන්ධයන්ගේ. උදේවැය බැලුවොත් බලන්න වෙන්නේ අපිට ගොඩ නැගිල්ලට නැගපු නිසාම මේ පෙනෙන බව වෙනවා. ගොඩ නැගිල්ලට බහිනකොටම පෙනෙන දෙයක් නැති වෙනවා කියලා බලන්න වෙන්නේ. එහෙම බලනවා නම් බලන්න හිත නැඹුරු වෙද්දිම ඒකෙම කියනවා අපිට පෙනෙන දෙයට හිත නැඹුරු වෙලා නැහැ කියලා. එහෙම මෙනෙහි කරන්න යමක් නැති වුණොත් බලන්න අපි අල්ලගෙන ඉන්නේ මෙහෙමනේ. තේරෙනවද? ඒ වගේ අපිට මෙහෙම ඇහෙන් යමක් මෙහෙම දකිනකොට හරියට හිතනද තත්තු 25ක් 30ක ගොඩ නැගිල්ලට නැගපු කෙනෙකුට ඈත පෙනෙනවා වගේ කියලා මේ හිතනකොට ඒ කියන්නේ මේ ස්පර්ශය ඇති වෙලයි මේ පෙනෙන්නේ. ඊට පස්සේ මේ පේන දේ නැති වෙනවා කියලා කියන්නේ මේ ස්පර්ශය නැති වුණු මේ හිත අහකට දැන් මෙහෙම බලාගෙන ඉද්දිම ඕගොල්ලෝ වෙන මොන හරි හිත හිතා ඉන්නකො පෙනේද කියලා බලන්න. මේ ගොඩ නැගිල්ලෙන් පුද්ගලයා බහැලා නේද? එතකොට පෙනෙන දේ ඇතිවීම හා නැතිවීම අපි බලන් ගියොත් අපිට බලන් දෙන්නේ මේ ස්පර්ශය නිසා ඇති වෙනවා කියලා මේ ආධ්‍යාත්මික පැත්තෙන්. එහෙම බැලීමෙන්ම අපි මේ පැත්තෙන් අපහැරෙනවා. ඒ කියන්නේ අන්න ඒ වගේ දර්ශනයක් තියෙන කෙනාට ඒ වගේ දර්ශනයක් එළඹ සිටින මට්ටමට ආවොත් රූප තණ්හ නැහැ. සද්ද තණ්හ නැහැ. ගන්ධ තණ්හ නැහැ. රස තණ්හ නැහැ. පොට්ටබ්බ තණ්හ නැහැ. ධම්ම තණ්හ නැහැ. තණ්හව නැති වුණොත් උපාදානෙ නැහැ. උපාදාන නැති වුණොත් භවය නැහැ. භවය නැති වුණොත් ජාතිය නැහැ. ජාතිය නැති වුණොත් ජරා මරණ නැහැ. යම් වෙලාවකදී මේ ස්කන්ධින්ගේ ඇතිවීම නැතිවීම දන්නේ නැහැ කියලා කියන්නේ පෙනෙන එක දිහායි අපි බලාගෙන ඉන්නේ. පෙනෙන දෙයට නැඹුරු වෙලා ඉන්න එකම කියන අජ්ජෝ සාය තිට්ටති. බැසගෙන පවතිනවා. මේ තණ්හාවේ ලක්ෂණ. මේ රූපෙට මෙහෙම ගොඩ නැගිල්ලට නැගලා මට පේන්නේ පෙනීම ඇති වෙන ඉදිරියෙන් තියෙන දේවල් නිසායි මේ පෙනීම වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා කියන එකෙන්ම තියෙනවා ගොඩ නැගිල්ලට නැගපු නිසා නේද පේන්නේ කියන එකට එයාට සිහිනුවන නැහැ කියන එක. ඒ වගේ මේ පේන දේ අරඹයා හිතමින් කියමින් කරමින් ඉන්නවා කියනකොට ඒකේ තියෙනවා පෙනෙන දේ ඇති වෙච්චා නැති වෙන එකට එයාට නුවණ නැහැ. මේ නුවණ නැති වුණොත් මෙහි පෙනෙන දේ තුල ඇහෙන දේ තුලයි ඉන්නේ. මේ පැත්තට නුවණ තිබුණොත් පෙනෙන ඇහෙන දේ තුල නෑ. ඒකෙන් අපහැරෙනවා. තේරෙන්නේ? කෙරවල කියලා කියන්නේ රහතන් වහන්සේලා කියලා කියන්නේ අනෝකසාරී අනිකේතසාරී කියනවා. අනිකේතසාරී කියන්නේ නිකේතනය කියලා කියන්නේ නිකේතන කියන්නේ නවාත. මම හැමදාම මතක් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිකේතනය කියලා කියනවා රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ටිකට කියනවා නිකේතනය කියලා. ඇහැට නිකේතනය රූපය කියනවා. කනට නිකේතනය සද්දය. නාසයට නිකේතනය ගන්ධය. අපි හැම වෙලාවෙම නිකේතනවල හැසිරෙමින් ඉන්නේ. හෝටල් ගන්න රස්තියදී යන අය අපි ඔක්කොමලා. හරිද? රහතන් වහන්සේලා විතරයි හෝටල් ගන්නේ රක්තියදී යන්නේ නැත්නම් නිකේතන වල හැතරෙන්නේ නැත්. ඇයි? මෙහෙම රූපේ බලද්දිත් ඒක ඇති වෙච්ච හා ඇති වෙන හා නැති වෙන බවට මෙහෙට නම් සිහිය නුවණ තියෙන්නේ. මෙහෙ බැලුවට පරිහරණය කරන්නේ. ඈ? ඔන්න ඔය මට්ටමට එළඹ සිටපු දවසට ඒ කියන්නේ දසමයක්වත් ශේෂයක්වත් අපේ මනස රූප සද්ද ගන්ධ රස පොට්ටප්ප ධම්ම කියන මේ ටිකට නොනෙමී පවතින මනසක් ඇති වුණොත් යම් දවසකදී එහි හම්බ වෙද්දිත් මෙහි දකිද්දිත් මෙහෙට සිහිනවන එළඹ සිටින මට්ටමක් ආවොත් අන්න එදාට මේ සසර දුක අවසන් වෙනවා. මොකද රූපයේ ඇතිකල්ලි රූපයේ සිහි කළ රූපය ඇසුරු කරගෙනමයි හැම කෙලෙසයක්ම ඉදෙන්නේ. රූපය ඇසුරු කරන්නේ නැතුව රූපයට නැඹුරු නොවී රූපයට පැමිණෙන්නේ නැතුව කෙලෙස් උපදින්නේ නැහැ. දෘෂ්ටි උපදින්නේ නැහැ. තේරෙන්නේ? එතකොට ඒ දර්ශනය අපිට ලැබෙන්නේ මෙන්න මේ පටිච්චසම්පාදය ඉගෙන ගත්තාම පටිච්චසම්පාදයේ හරහා සත්පුද්ගල භාවයත් ගෙවිලා අනාත්මෝ නාම රූප ධර්මතාවයක පැවැත්ම කියන අවබෝධයත් ඇවිල්ලා ඒකෙන්ද අවස්ථාවට ආයතන ටිකේ ඉදීමෙම ලෝකේ ඉදුණා කියන එක දර්ශනයෙන් ඔක්කොම ටික පුරවලා අපිට මේ කෙරවලම අවබෝධයක් ලැබෙනවා තේරෙන්නේ. එතකොට ඔන්න ඔතෙන්ටයි අපි යන්න ඕනේ තැන. ඉතින් දැන් මේකෙන්ට හැබැයි මෙතනින් පටන් ගන්න බෑ. දැන් ඕක දැනගන්න විතරයි පුළුවන් ඕගලන්ට. තාම කිසි කෙනෙකුට දකින්න බෑ. මොකද තාම අපි ගෙඩි පිටින්ම තියෙන ලෝකිකයි ඉන්නේ. බාහිර රූපේ බලමින් ඉන්නේ. නාම රූප දෙකක් නෑ. මේ මම මගේ කියන තැනකයි ඉන්නේ. එහෙම ඉන්න මෙහෙම තේරෙන ඕගලන්ටයි මේ තාම ඕගලන්ට හම්බ නොවුණු නොදැක්ක නමුත් මෙහෙම ඇත්තක් තියෙනවා කියලා මතක් කළා. දැන් ඊට පස්සේ ඔය දැනගත්ත දේ දැක ගන්න තැනට අපි ආ යුතුයි. මට විලාව මතක් කරන්න ඕනේ නේ. එතකොට අපි දැනගත් තැනට යන්න ඕනේ. තේරුණා නේද? ඔය දැන් දැනගත් දර්ශනය අනුමානට මතක තියාගන්න කවදා හරි දවසක සසර දුක නිමා වුණා නම් නිමා වුණේ පටිච්චසමුපාදයේ අවබෝධයටයි. පටිච්චසමුපාදයේ අවබෝධ කළා කියලා උනේ මොකද්ද? මේ චක්‍රය හරහා තේරෙන පුද්ගලයක් උපදුණා පුද්ගලයක් ආව නෙමෙයි මෙන්න මේ ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ පහළවීමක් කියලා ඒ නාම රූප ධර්මයන්ගේ පහළවීම ගැන අවබෝධයක් ආව ඒකම අවස්ථාවට ආයතනයන්ට ලෝකේ හදාගත්තා කියන අවබෝධයකුත් ආව. ඒ තුලින් අවසාන ප්‍රතිපලය වුණා මොකද්ද? රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා කියලා මේ බාහිර ප්‍රේමුරිලා තියෙන ගතිය නතර වෙලා තමා තුලම කෙලෙස් පිරිනිවීම ස්කන්ධ හටගෙන නිවෙනවා කියන දර්ශනයක් ඇති වෙලයි සතරෙන් මිදෙන්නේ. ඔතෙන්ටයි යන්න ඕනේ කියලා දැනගෙන ඉන්නවා. දැන් දුක නිරුද්ධ වෙන දුක මත නූපදින කෙලෙස් දුරු වෙන මේ දර්ශනය දැනගත්තට පස්සේ ඒක දැකගන්න යන ක්‍රමයට කියනවා සීල සමාධි ප්‍රඥා කියලා නේද? දැන් මේකෙදි සීලය ගැන අපි කෙනා කෙනා පන්තිල් අට සීල් ඒවා ගැන කතා කරලා තියෙනවා. මම මේකෙදි මෙතනට යන්න ඕනේ ගමන් මාර්ගය ගැන කරන්න ඕනේ ටික ටිකක් මතක් කරගන්න. ඒකෙදි තව මතක් කළ යුතු දෙයක් තියෙනවා. නිවන් මාර්ගයේදී නිවන් දකින්න මාර්ගයේදී ඔගොල්ලෝ අහල ඇති මාර්ගයේ ප්‍රභේද හතරකට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සෝවාන් මාර්ගය, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරිහත් මාර්ගය කියලා හතර පොලකට බෙදලා තියෙනවා. එයි මේ හතර පොලකට බෙදලා තියෙන්නේ. ඒක විශේෂයෙන් දත යුතුයි. ඊගාවට මොකද මේ පටිච්චසමුප්පාදය හරහාම ඒ මොකද මේ පටිච්චසමුපාදේ අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං කියුවට මේ නාම රූප දෙක හම්බ වෙන්නේ ඇසුරු වෙන්නේ එකම මට්ටමට නෙමෙයි. එක එක කෙලෙස් මට්ටමට නාම රූප දෙක අවබෝධ කරන්න තියෙන මට්ටම් කියනවා. ආන්ගේ මට්ටම් මතයි ওই මාර්ගයේ විදෙන්නේ. උදාහරණයක් ඇටියෙ ගත්තු දැන් අපිට සාමාන්‍ය ලෝකයට ගෙඩි පිටින්ම මම වගේ කියලා මේ රූප මිටියයි හම්බ වෙන්නේ. තේරෙනවා නේද? එතකොට දැන් මේ මම මගේ කියන මට්ටමේ මේ කය අසුරු කරගෙන මේ ඖදාරික රූපයයි මේ ඖදාරික රූපයයි ඒ කය අසුරු කරගෙන පවතින නාම ධර්මයි කියන ඒ මට්ටමටත් නාම රූප දෙක තියෙනවා. ඊට පස්සේ මේ මට්ටමේ කියලා හින්දෙනකොට ඊගාව මට්ටම ප්‍රකට වෙනවා. අපි ඇහෙන් අරමුණක් දකිනවා කියන තැනක ඒ අරමුණේ නාම රූප දෙකක් තියෙනවා. තේරුණාද? ඒක මේ මට්ටමේ කියලා අඳුනහම ප්‍රකට වෙන මට්ටම. දැන් ඇහෙන් රූපයක් බලනකොට ඇහි රූපය දෙක රූපේ චක්ක සංපස්ජා වේදනා රූප සංඥා රූප සංචේතන චක්කු විඥාන කියලා අපිට හම්බෙනවා. ඒ නාම රූප දෙකක් තියෙනවා. ඊට පස්සේ ඒ මට්ටමේ කෙලෙස් අඩු වෙනකොට මොකදන්නවද මනෝමේ ඉත්ින්ද්‍රිය පුරිසින්ද්‍රිය ජීවිතින්ද්‍රිය කියලා රූප ටිකක් එක්ක අපි වහින්න දකින මට්ටමේ මන ආයතනය තුලින් විතරක්ම නාම රූප දෙකක් හම්බ වෙනවා. එතකොට මේ ඖදාරික මට්ටමේ නාම රූප දෙක පිළිසිඳ නොදැක මේ ඖදාරික මට්ටමේ නාම රූප දෙකේ කෙලෙස් හිඳෙන්නේ නැතුව දකින අරමුණේ නාම රූප දෙකේ කෙලෙස් හිඳිනවා, අහන අරමුණේ තියෙන නාම රූප දෙක පිළිසිඳා කියලා කෙලෙස් දුරු කරනවා කියන එකත් වෙන්නේ. ඒ මට්ටමේ කෙලෙස් හිඳින්නේ නැතුව මනෝමින් සිහිවෙන නාම රූප දෙක දකිනවා, ඒක කෙලෙස් හිඳිනවා කියන එකත් වෙන්නේ. මේ අනුපූරක ක්‍රියාවක් තියෙනවා. ඒ නිසා ඉස්සෙල්ලාම මමයයි කියලා හිතාගෙන ඉන්න ඖදාරික කයක් දරන කබලින්ක ආහාරයෙන් යැපෙන මේ කය වටා ගෙතුණු නාම රූප දෙක ඉස්සෙල්ලා රළු මට්ටම වෙන් කර ගත යුතුයි දත යුතුයි. ඒ නිසයි තථාගතයන් වහන්සේ ඉස්සෙල්ලාම කායානුපස්සනාව පැහැදිලි. හරිද? ඒ ටික තේරුම් ගන්න නැතුව අපි ඇහැ රූප චක්කු විඤ්ඤාණ කියලා එතනින් නාම රූප දෙක පිළිසින් දැනගන්න හදනවා කියන සතර සතිපට්ඨාන ධම්මානුපස්සනාව වඩන්න ආතන. ඈ ඛණ්ඩ පබ්බේ ආයතන පබ්බේ කොහටද ආйти ධම්මානුපස්සනාවට. හොඳට මතක තියාගන්න මේ වගේ රළු තැනක කෙලෙස් දුරු වෙන්නේ නැතුව ඒිට සිමුතනක කෙලෙස් හිඳින්න අපි යනවා කියලා කියන්නේ පහේ පන්තිය ගණන් බෑ. එහෙනම් පුතේ 10 පන්තිය ගණන් ඉගෙන ගන්නකෝ කියනවා වගේ වැඩක් වෙනවා නේද? නමුත් එන්න ඕනේ එහෙනම් පුතේ 4 පන්තියක ඉගෙන ගන්නකෝ කියන්නේ. නමුත් අපි දාන්නේ අනිත් පැත්තට. එහෙනම් 10 පන්තියක කරපම්කෝ කියනවා. ඒ නිසා මම අර ඉස්සෙල්ල මතක් කළේ මේ හැම කෙලෙස් මට්ටමක්ම ගෙවිල ප්‍රකට වෙන්න ඕනේ අවසාන තැන මතක් කළේ. ඔතෙන්ට යන්න පටන් ගන්න තියෙන්නේ මේ ඖදාරික කයි. මම කියන හැඟීමේ ඉඳලා තියෙන කෙලෙසය ගෙවාගෙන තේරෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව පෙන්වනවා. අපි ඒක පටන් ගමු කරගෙන යන්න පුළුවන් විදිහ සතිපට්ඨානේ කායානුපස්සන ආනාපාන සති පබ්බේම පටන් ගන්න. හරිද? පුළුවන් මට්ටමට වම එලා තියෙන මට්ටමට කියලා දෙන්නම්. මේකෙදි හරියටම බය නැතුව ඔබලු පුළුවන් නම් අත්විඳලා මේ කියන විදිය හරියටම කරන්න මම කැමති. ඒ ඕනම ඔයගොල්ලෝ කරන චෝදනාවක් පිළිගන්න බොහොම කීයපු විදියටමත් කළා නමුත් මේ මාර්ගයේ වැඩුනේ නැහැ කියන චෝදනාව පිළිගන්න මම කැමති. හරිද? මම ඒක ටැප් වෙනවා. මොකද එච්චර මම ජීවිතෙන් අත්විඳින නිසා මේ කියන්නේ. පුළුවන් නම් හැබැයි කරන්න මේක අල්ලගන්න. හරියටම අල්ලගන්න උත්සාහවත් වෙන්න. මම කමතහන ඉස්සෙල්ලා ටිකක් මතක් කරන්න. මෙතනදී අපි හැම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන භාවනාව කරන්න ඉස්සෙල්ලා කරන්න සුදුසු පරිසරය පෙන්වනවා. අරණ්‍යගතව, රුක්මූලගතව, සඤ්ඤාකාරගතව කියලා කැලේකට හෝ ගහක් මුලකට හෝ හිසගෙයකට ගිහිල්ලා හිසගෙයකට කියන්නේ මේ ගේ ඇතුළේ තියෙන මේස පුටු බඩමුතු ඔක්කොම එළියට දාන්න කියන එක නෙමෙයි. තේරණේ? ඒ කියන්නේ නිස්සබ්දතාවය. ගොඩාක් දෙන්නේ ගැවෙන්නේ නැති සත්ත්ව පුද්ගලිය අඩු. තමන්ගේ කනබරේවත් ප්‍රශ්නයක් නැහැ. කලබල ප්‍රශ්න ගැටු අඩු වෙනවා. අවයන්නේ හිතියට කමන්නේ නැහැ. ඒකෙන් කියන්නේ කාය මේ සාතන තුන කාය විවේකී චිත්ත විවේකී උපදී විවේකී කියන තුනත් කාය විවේකී සපේ ගන්න. ඈ අනිත් අයකින් මේ කමඨහන්ට බාධා වෙන පරිසරේ අඩු වීමයි එකෙන් පෙන්වන්නේ. ඔය ටික පෙන්නලා ඊට පස්සේ පෙන්නනවා උජුං කායම් පනිදාය පරිමකං සතිං උපත්තිකා කියලා. ඊට පස්සේ මේ පරයන්ක බැඳ ගන්න ඕනේ. ආරණ එකට කැලේකට ඉස්සෙහෙට ගිහිල්ලා පරයන්ක බැඳගෙන කොණ්ඩ කෙලින් තියාගෙන මුජුම් කායම් පණදායි කියලා කියේ එකයි. පරිමුඛං සතින් උපට්ඨ පෙත්වා. සින මෙන්න මේ ටික හරි වටිනවා. පරිමුඛං කියන එක අභිධර්මයේ විභංග ප්‍රකරණයේ ඔක්කොමම කියන පළදාම ඇසරෙනවා. පෞද්ගල හිතුවක් කළ අර්ථ නැහැ. එහෙනම් හොඳ ශ්‍රද්ධාවෙන් ගන්න. පරිමුඛං කියනකොට අභිධර්මයේ විභංග ප්‍රකරණයේ ඥාන විභංගයේ මහරහතන් වහන්සේලම වෙනම කතම් පරිමුඛං. පරිමුඛං කියන්නේ මොකද්ද? උන්වහන්සේලම ප්‍රශ්න අහනවා. අහලා උන්වහන්සේලම උත්තර දෙනවා. නාසිකාග්ගේව මුඛ නිමිති නාසයේ කෙරවර වූ තුල් දිකි අයං සති උපට්ඨිතා හොති සුපට්ඨිතා මේ සිහිය පිහිටියේ මනාව පිහිටියේ අපේ සිහිය එතකොට පරිමුඛං කියේ නාසිකාග්ගේව මුඛ නිමිති සතින් උපට්ඨිතා සිහිය පිහිටවන්න කියනකොට අයං සති මේ සිහිය උපට්ඨිතා හොති සුපට්ඨිතා පිහිටියේ මනාව පිහිටියේ දැන් ආයි පෞද්ගලික අදහස් අර්ථකතන නෙමෙයි ඈ කියලාදම මම ඔය thank you එක බලා ගන්න ඕන. එතකොට හොඳට මේ සති නිමිත්තට හෝ නාසිකාග්ගයට හිත යොමු කරන්න. හරිද? හිත යොමු කළාම දැන් ඔයගලන්ට පුළුවන් නේද? හිත යොමු කරන් හිතෙන් බලන්න අර පහත කාර්යක තියෙනදී. ආන් ඒ වගේ හිත යොමු කරන්නේ හිතෙන් බලන්න මේ නාසය දිහා නැත්තම් තොල් දෙක දිහා වෙන කිසිම දෙයක් දන්නේ තොල් දෙක තියෙන බවම තොල් දෙක ඇති බවට නාසය ඇති බවට හිත යොමු කරන්නේ හිත ආරම්භ කරන්නේ පුළුවන් නේ ආන් එහෙම යොමු කරනකොට කෙනෙකුට හොඳට ප්‍රකට වෙන්න පුළුවන් නාසය කෙනෙකුට හොඳට ප්‍රකට වෙන්න පුළුවන් තොල් දෙක ඔන්න තොල් දෙක හොඳට ප්‍රකට කෙනා තොල් දෙකේ හෝ නාසයේ හොඳට ප්‍රකට කරන නාසයේ හෝ හිත යොමු කරගත්ත හිත තියාගත්තා. ඔන්න දැන් මුඛ නිමිත්තේ පරිමුඛං සතිං උපට්ඨිතා. ඔන්න දැන් සිහිය මේ සති නිමිත්තක තියාගෙන තියෙනවා. සති නිමිත්තේ ඉන්නේ. ඒක තවත් අප්‍රකට නම් තේරෙන්නේ නැත්නම් මම ඒකට උපායක් කියනවා. තොල් දෙකට මෙහෙම ඇඟිල්ල තියන්න ඇඟිල්ල තිබ්බම හොඳට වැදෙන බව තේරෙනවා. ඒ දැනුම තියෙද්දීම තොල් මේ ඇඟිල්ල අහකට ගන්න. එහෙම නැත්නම් නාසයට තොල් දෙක ඇඟිල්ල තිබ්බම හොඳට වදින තැන හැපෙන තැන තේරෙනවා. ඒ හැපෙන තැන වැදුණු තැන දැනුම තියාගෙනම ඇඟිල්ල අහකට ගන්න. තේරෙන්නේ? ඔන්න දැන් ඕකට කියනවා සිහිය කියලා. තේරෙන්නේ? දැන් මෙන්න මේ තොල් දෙක හෝ නාසය ගාව තියාගෙන බලාගෙන ඉඳලා මොකද කරන්නේ? සෝ සතෝ අස්ස සති සතෝ පස්සත් සිහියෙන්ම ආස්වාස කරන්ද සිහියෙන්ම ප්‍රස්වාස කරන්ද? ඇයි එහෙම කියන්නේ? සිහියෙන් ආස්වාස කරන්ද සිහියෙන් ප්‍රස්වාස කරන්ද? අපි මෙච්චර කල් අසිහියෙන් කරන්නේ නේ. ඒ කියන්නේ වෙනදකට ආස්වාස ප්‍රස්වාස වෙනවා. නමුත් ආස්වාස ප්‍රස්වාස වෙන බව දන්නේ. දැන් මෙතින් හොඳ අවධානයක් තියෙන්න ඕනේ. ඉස්සෙල්ලා මේ මුඛ නිමිත්ත හිත පිහිටුවා ගන්න කියලා. දැන් සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරන්නත් කියනවා. එතකොට ඒකෙදි ඕගොල්ලන්ගේ සම්පූර්ණ සිහිය සම්පූර්ණ දැනුම සම්පූර්ණ අවධානය යොමු වෙලා තියෙන්නේ ඕගොල්ලන්ට හසු වෙලා තියෙන්න ඕනේ මේ තොල් දෙක හෝ නාසිකාගේ විතරයි සම්පූර්ණම හම්බ වෙලා තියෙන්න ඕනේ එච්චරයි එහෙම ඉඳිමින් ආස්වාස ප්‍රස්වාස වෙන බව දන්නව නුවණින් දන්නවා ආස්වාස ප්‍රස්වාසයේ මොන විදියකටවත් හිතට අහුවෙන්න දෙන්න එපා නැඹුරු වෙන්න දෙන්න එපා මම ඔකට අර උපමාවක් කියනවා අපි කියමු දැන් මම මෙතන තියෙන මේ පාත්‍රය දිහා බලාගෙන ඉන්නවා ඇත් තුට්ටක තහකට ගන්න මෙහෙම බලාගෙන ඉන්නකොට මේ ඉස්සරහෙන් කවුරු හරි කෙනෙක් එහාට යනවා මෙහාට යනවා මම දස්සම මාත්‍රයක්වත් ඒ යන කෙනා දිහා හිතෙන් එනෙහි කරලා බලන්නවත් ඇහැ අරෝලා බලන්නවත් නැහැ ඒ බලාගෙන පාත්‍රය දිහාමයි මෙහෙම ඉද්දි මේ පාත්‍රය අයිනින් කෙනෙක් එහාට යනකොට එහාට ගිය බවත් මම නුවණින් දන්නවා. ඔන්න නල් සායිකය කළ බලන්න. තේරෙන්නේ පුළුවන් නේ? තේරෙන්නේ. මෙහාට ගියොත් ඒ බවත් දන්නවා. හොඳට බලන්න මගේ ඇස් දෙක ගිය කෙනා දිහා මෙහෙම බලුවද කියලා, ආපහු එන කෙනා දිහා මෙහෙම බලුවද කියලා බලන්න නෑ. පජානාති කෙනෙක් නුවණින් දන්නවා මගේ ගනුදෙනුව තියෙන්නේ පාත්‍රයේ ඇස් දෙකයි අතර විතරයි. එච්චරයි තියෙන්නේ. මෙහෙම ඉන්නවා, හැබැයි මෙහෙම ඉන්න මට හොඳ දැනුමින් ඉන්නේ. දැන් එයා මෙහාට ගිහින් මගෙන් ඇහුවොත් අර කෙනා කොහටද කියලා මම ආ මේ පැතරේ ගියේ කියලා කියන්න තරම් තියයි මට. නේද? නමුත් එයා ගැන හිතලත් නැහැ, නැඹුරු වෙලත් නැහැ, බල්ලත් චුට්ටක් මම ඊට නැඹුරු වෙලා නැහැ. මේ පැත්තට නම් ගියේ ඒකත් කියන්න පුළුවන්. දැන් එයා ළඟකට ගිහින් හැරලා නම් ආවේ ඒකත් කියන්නේ. කියලා ඈතට ගිහින් නම් හැරලා ආවේ ඒකත් කියන්න පුළුවන්. නේද? අන්න ඒ වගේ, ඒ උපමාවෙන් කිව්වා වගේ ආත්‍රයේ දෙකයි අතර විතරයි ගණු දෙනවා වගේ ඕගොල්ලන් ගණු දෙනවා කියන්නේ සත්‍ය නිමිත්ත එක විතරයි. සත්‍ය නිමිත්ත දිහාමයි බලාගෙන ඉන්නේ. සත්‍ය නිමිත්ත දිහා බලාගෙන ඉන්නකොට අස්ව අර කෙනෙක් එහාට ගියා මෙහාට ගියා ඒ බව දන්නවා වගේ ආස්වාස වෙන බව ප්‍රස්වාස වෙන බව දන්නවා. තේරුණානේ? ඊට පස්සේ අස්වාසිය දීර්ඝ වෙන්නත් පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්. මේ පරිසරය කියන්නේ මේවා මෙනෙහි කරන්න වෙන්නේ. දීර්ඝයි කියලා හිතන්න කියනවත් නෙමෙයි, කෙටි කියලා හිතන්නයි කියනවත් නෙමෙයි, අස්වාසිය දීර්ඝයි ප්‍රස්වාසිය දීර්ඝයි කියලා හිතන්න කියනවත් නෙමෙයි, අස්වාසිය කෙටි ප්‍රස්වාසිය කෙටි කියලා හිතන්න කියනවත් නෙමෙයි. පරිසරය කියන්නේ එතකොට අස්වාසිය දීර්ඝ වෙන්නත් පුළුවන්, දීර්ඝ කොට අස්වාස කරනවා, දීර්ඝ කොට අස්වාස කරනවා කියලා දාන්න. දීර්ඝවට ප්‍රස්වාස කරනවා, දීර්ඝවට ප්‍රස්වාස කරනවා කියලා දන්න. මේ සත්‍ය නිමිති දැනුම් සහිත වෙන්න පරිසරය කියන්නේ. තේරෙන්නේ? දැන් සත්‍ය නිමිති හිත තියාගෙන සිහියෙන් ආස්වාස ප්‍රස්වාසය අනුව නුවණින් දැනගනිමින් ඉන්නවා. දසම මාත්‍රයක්වත් ආස්වාස ප්‍රස්වාසයෙන් නැඹුරු වෙලා නැහැ. හැබැයි ඕගොල්ලන්ට සති නිමිත්තක් දන්නවා, අස්වාස ප්‍රස්වාසයක් දන්නවා. අස්වාස ප්‍රස්වාසයේ වෙන බව දන්නවා සති නිමිත්ත තුල ඉන්න කෙනා. සති නිමිත්ත තුල දැනුමෙන්මයි ඉන්නේ, ඉදිමින්ම අස්වාස ප්‍රස්වාසයේ වෙන බව දන්නවා. ඒ කියපු එක තේරෙනවද? අල්ලගන්න පුළුවන්. හැම වෙලාවෙම අස්වාස ප්‍රස්වාසයේ දැනුමෙන් විතරක් ඉඳපස් සති නිමිත්ත නැති. සති නිමිත්තේ විතරක් දැනුමෙන් හිතියොත් අස්වාස ප්‍රස්වාස නැතු ආනාපාන ගති භාවනාව වැඩෙන්නේ නැහැ. සති නිමිත්ත විතරක් ඉන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා, ඕන වෙලාවකුත් තියෙනවා. ඒ අපි වැඩකටු කරනකොට හැබැයි ආනාපාන සති භාවනාව වැඩෙන්නේ නැහැ එතකොට. ආනාපාන සති භාවනාව වැඩෙන්න නම් සති නිමිත්ත තුල ඉඳගෙන අස්වාස ප්‍රස්වාසක සීයෙන් ඉන්න ඕනේ. අස්වාසය දීර්ඝ, අස්වාස ප්‍රස්වාසය දීර්ඝ වෙන්න පුළුවන්, අස්වාස ප්‍රස්වාසය කෙටි වෙන්න පුළුවන්. එතකොට සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ සියලු ආස්වාස ප්‍රස්වාසකයි දැනුම් සහිතවම ඉන්න. ඒ කියන්නේ අපි ආස්වාස සති නිමිති තියාගෙන ඉන්නකොට අපිට සම්පූර්ණ ආස්වාසය ගැන දැනුම නැහැ. ටිකයි අහුන්නේ. ප්‍රස්වාසයේ සම්පූර්ණ දැනුම නැහැ. මේ පරිසරය කියන්නේ මෙහෙම කරගෙන යද්දී ආස්වාසය ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම වැටේ අපිට. ප්‍රස්වාසයේ ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වා වැටේ අපිට. මේ මට්ටමේ කමතහන දියුණු වෙන හැටි කියන්නේ. ඈ මුකුත් කරන්න නෙමෙයි මේ විදිහට කරන. සබ්බකාය පටිසංවේදී කියන එකේ. එතකොට කොච්චර දුරට කරන්නොත්ද? පස්සම් භයං කාය සංඛාරං අත්තිසාරිති. ආස්වාසයේ සංසිඳවීම, ප්‍රස්වාසයේ සංසිඳුවමින්, අස්වාස ප්‍රස්වාසයේ සංසිඳුවමින් ආනාපානසති කරන්න. හිතේ සංසිඳුවන්නේ මේකෙන් කියන්නේ අපි මෙහෙම කරනකොට විතරක සංසිඳිනවා, විතරක සංසිඳිනවා අස්වාස ප්‍රස්වාසයේ සංසිඳිනවා. මේ චූටක් සිවුම් වුණාට අස්වාස ප්‍රස්වාසයේ සංසිඳන ගන්න එපා. අස්වාස ප්‍රස්වාසයේ සංසිඳුනොත් ඒ සංසිඳීමත් එක්ක ඇතුළේම තව ප්‍රතිඵල ටිකක් තියෙනවා. මේ කය සම්පූර්ණ පුළුන් හොඳක් කොටේ නිබර තැනකට එනවා. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි තව කොටසක් අල්ලා දෙන්න තියෙනවා. මේ කයේ පුද්ගල භාවයේ සම්පූර්ණ නොදැනෙන තැනකට යනවා. අන්න එහෙම ගිහ ඒ ප්‍රතිඵලයෙන් උනේ අස්වාස ප්‍රස්වාසයේ කන්සියෙන් දිලාගෙනද දැනගන්න තියෙනවා. වේදනා සංඥා සංකාර පස්සද්දි කාය පස්සද්දි එන්නද චූට කසෝත පස්සද්දි සිවුම් වුණාට හරි මේ තමයි කියලා ගන්න එපා හරිද මොකද ආයත් ප්‍රකටයි තව ටිකක් නතර කරලා බලන්නකෝ ආයත් ප්‍රකට වෙයි මේකෙදි එහෙම වෙන්නේ නැහැ එතකොට දැන් සති නිමිත්ත හිත තියාගෙන සිහියෙන් ආනාපාන සතිය වැඩුවා කියන්නකෝ තේරෙන්නේ දෙක හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා බොහෝම උමනාවෙන් සිහියෙන් ආනාපාන සති භාවනාව වඩන නමුත් හිත අහකට යනවා ආයෙත් මතක් කරලා අරගෙන සති නිමිත්ත හිත තියාගෙන සිහියෙන්ම අස්වස ප්‍රස්වස ගන්නවා කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා උසහාය ඒ හිත අහකට යනවා ආයෙත් මතක් කරලා ගන්න ওই විදිහට ටිකක් කියනනේ දැන් මෙහෙම කළා කරමු මෙයා අනිවාර්යෙන් මෙනෙහි කළ යුතු ටිකක් තියෙනවා මේකේ තේරෙන්නේ දැන් ඔය අපි මේ කරන්න හදන්නේ මේ නාම රූප ධර්මතා දෙක පිරිසිඳ දකින්න ධිට්ඨි විසුද්ධිය ඇති කරගන්න මේකෙදි ඔය කමඨහනේ ඕකට කියනවා සතිපට්ඨානේ සිය පිටුවා ගත්ත ටික. දැන් ඔය ටික අරගෙන මෙනෙහි කළ යුතු ටිකක් තියෙනවා. අච්ඡත්තං වා කායේ කායන පස්සේ විහෙරති බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති අච්ඡත්ත බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති සමුදේ ධම්මෝන් පස්සේ වා කායස්මෙන් විහෙරති වය ධම්මෝන් පස්සේ වා කායස්මෙන් විහෙරති සමුදේ වය ධම්මෝන් පස්සේ වා කායස්මෙන් විහෙරති කියන මෙන්න මේ ටික එකතු වෙන්න ඕනේ ඔකට. එකතු වෙන්න ඕනේ කියන්නේ ඉස්සෙල්ලා මම මේ ටික දැන් වෙනම උගන්වන්නම්. මේ කායගත සතියට කායන පස්නාවට ඔක්කොම වැටෙන්නේ නිසායි ක්‍රමානුකූලව හෝ එහෙම නැතිනම් අනුපිළිවෙලකට නැතිනම් Tamanta ප්‍රකට ප්‍රකට හැටියට හෝ මේ ශරීරේ පවතින ස්වභාවය අපි මෙනෙහි කළ යුතුයි මේක මේ ධනසිකාරයටම වෙනම කමඨහන් දෙක පුත් තියෙනවා ඒ කමඨහන් දෙක තිබුණත් මේ කය තෙරසෙන් දකින්න ප්‍රධාන මාධ්‍ය දෙකක් තියෙන්නේ ධාතුව ඉනමේව කායන් යතහ තිතන් යතපනිතන් ධාතුකෝ පච්චේක ධාතු වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ දකින්න මම ඒක කියලාගෙන මොකද ඒකට හේතුව මේ නාම රූප දෙක පිළිසින් දකින්නේ කේදි නැත්නම් මේ විදර්ශනාවේදී රූප වවත්තාන සහ නාම වවත්තාන කියලා කොටස් දෙකක් තියෙනවා ඒකෙන් මේ කමඨහන තුලදී රූප වවත්තාන කියන කමඨහනත් වින්දෝනේ චිත්ත සමතයක් වෙන්නේ මේ කාරණා දෙකම මේ තුල තියෙන මේ සතිපට්ඨානේ අපි ඒකෙදි මෙහෙම කියන්නේ හොඳට නුවණින් මෙනෙහි කරන්න ඉගෙන ගන්න මෙන්න මේ ටික අවශ්‍යම ඉගෙන ගත යුතුයි මේ රූපය ගත්තාම තමන් කියන කයට හිත යොමු කළා නම් කළා මේ ශරීරයේ කෙස් යොම් නියත ධම්මස් ඒකයි මං කියන අනුපිළිවෙලට හෝ ප්‍රකට ප්‍රකට ඈ එතකොට බඩවැල් බොකෝ වමනේ අසුචි නොයේ කොටස් සිහි කරලා මේ කනබුන ආහාර නිසා මේ රූපය ඇතිවෙනව නේද කනබුන ආහාර නැතිවෙනව නේද කියලා හොඳට බලනවා රූපය බලනවා රූපය ඇතිවීම නැතිවීමත් බලනවා බලලා එයා දන්නවා බාහිර අරමුණු කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඥානය මේ කය ඇසුරු වෙනවා ඒ නිසා මේ කය ඉරියව් පැවැත්ම වෙනව නේද හැම වෙලාවෙම පුද්ගලයේ කියනවා එනවා නෙමෙයි පුද්ගලයේ කනවා බොනවා නෙමෙයි රූපේ වෙනම බලනවා හොඳට හරියට අස්සේගේ පිටේ මිනිහෙක් නැගලා ඉන්නවා නම් හරකෙක්ගේ පිටේ අලියෙක්ගේ පිටේ කෙනෙක් නැගලා ඉන්නවා නම් ඒ වගේ මේ විඥානේ මේ කය පිට නැගලා මේ කයෙහි පිටිටලා ඉන්නේ දැන් අපි හිතාගෙන ඉන්නේ කය සහිත වූ මම මේ රූප බලනවා කියලා හැම වෙලාවෙම මෙන්න මේ නිමයි ප්‍රපංචයේ දෙන කෙලෙස් දෙන්නේ මේ නිම ආකාරයෙන්ද ඔගොල්ලෝ දන්නවා මල මිනියකට රූප සද්ද ගන්ධ රස ස්පර්ශ අරමුණු දැනෙන්නේ නැහැ නේද දැනෙන්නේ මේ කායානුපස්සනාව වඩන කායානුපස්සනාව වැඩෙන නුවණින් සිහි කරන කය මල මිනිය වගේමයි මේ කය ඇසුරු කරගෙන ඉන්න හිතටයි මේ රූප පේන්නේ අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඉඳගෙන ඉන්න මම මේ අරමුණ බලනවා කියන මට්ටමක තියන් නැතුව මේ කය ඇසුරු කරගෙන ඉන්න හිතෙන් නේද මේ අරමුණ දකින්නේ කියන මට්ටම දැක ගන්න පුළුවන් වෙනකොට මේ කයෙමින්ම අතහැරලා තේරෙන්නේ දැන් මේ විඥානය නැති මේ රූපമിതി විතරක් තිබුණු මේ රූප වෙන්නේ දෙන්නේ එහෙනම් මේ අරමුණු කෙනෙන කෘත්‍ය සම්පූර්ණ වෙන්නේ හිතට නම් මේ අරමුණු කෙනෙන එකට චුට්ටක් සම්බන්ධද කය චුට්ටක් සම්බන්ධයක් අරමුණු කෙනෙන්නේ හිතටයි හිතේ ප්‍රවෘත්තයි කය උපකාර වෙලා තියෙන්නේ අරමුණු කෙනෙන එකේ ප්‍රවෘත්තට නෙමෙයි කය උපකාර වෙලා තියෙන්නේ ඒ හිතේ ප්‍රවෘත්තයි අරමුණ මේ කෙනෙන දේ අතර ගනුදෙනු තියෙන හිතත් එක්ක විතරයි තේරෙන්නේ එතකොට මෙතනදී අර මම කතාවක් කියේ ඉස්සර මතක කියලා තිබුණනේ දර පිලාගියන් දැගේ කතාව අන්න ඒ වගේ දැන් මෙතනදී මේ ඖදාරික රූපේ නාම රූප දෙක ගෙන් වෙන්න බැලිය යුතුයි ඒ කියන්නේ ඔගොල්ලෝ හොඳට ඉස්සෙල්ලා ඉගෙන ගන්න රූපේ වෙනම කොටස් 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 වශයෙන් ධාතු වශයෙන් හෝ අසුබ වශයෙන් බලලා කනගුණ ආහාර නිසා මේ රූපය ඇති වෙනවා ආහාරය නැතිනකොට රූපේ නැති වෙනවා කියලා හොඳට බලලා ඉබ්බඳු කය ඇසුරු කරගෙන බාහිර අරමුණු කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඥාන ඒ කියන්නේ පෙර ජීවිතේ රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා කියන මේ අරමුණු වලට තියෙන තණ්හාව නිසා උපාදාන භව ජාති වශයෙන් මේ පැමිණි විඥානේ තියෙන මේ කය ඇසුරු වෙන ඒකයි බාහිර අරමුණු කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඥානේ මේ කය ඇසුරු වෙනවා ඒ නිසයි මේ රූපේ සැලෙන්නේ දැන් අර රූපේ හොඳට බලලා කෙස්ලොම් නියද ධම්මස්නහර කියලා බලනවා කනගුණ ආහාර නිසා මේ පුණු පොකොරස් 32 ඇතුළු වෙන්නේ ආහාර නැතිවෙකට නැති වෙනවා කියලා බලනවා බලලා බාහිර ආරමුණු කෙරෙහි තණ්හාවෙන් බැඳෙන විඥානේ මේ කයේ ඇසුරු වෙනවා නේද මේ කයේ පවතිනවා නේද ඒ නිසා මේ ඉරියව් පැවැත්ම වෙනවා මේ මම යනවා නෙමෙයි කෙනෙක් යනවා කියන තැනක තියෙන්නේ මෙන්න මෙහෙම ඇත්තක් නේද මේ කයයි හිතයි දෙක වෙන් වෙන විදියට රළු වශයෙන් තේරණේ ඔන්න ඔය වගේ මෙනෙහි කරන්නේ දැන් කරන්නේ ඔයගොල්ලෝ ආනාපාන සතියට හිත තියාගෙන සති නිමිති සිහියෙන් ආස්වාස කරනවා සිහියෙන් ප්‍රසවාස කරනවා හිත අහකට ගියත් ආයෙත් මතක් කරලා ගන්නවා මෙහෙම ටිකක් වෙලා කරලා හිත මතාව නතර කරන්න නතර කළා සති නිමිති හිත මේ ශරීරයේ කොටස් ටික මෙහෙම මෙනෙහි කළා කනබුන ආහාර නිසා හැදෙන හොඳට අර්ථය හිතට වැදෙන විදියට මේ හැම කොටසක්ම කනබුන ආහාර නිසා හැදෙන්නේ කනබුන ආහාර නැති වෙනවා කියලා බලන්න බලලා ඒබඳු මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ ඉරියව් යෑමේම වෙනවා නේද කියලා බලන්න මේ නාම රූප දෙක නොදන්න නිසා මම කියන අදහසක් ඇති වෙනවා මේ කය වෙනම එකක් කය ඇසුරු කරගෙන තියෙන හිත වෙනම එකක් මේ යෑමේම වෙන්නේ මෙහෙමයි මේ ටික නොදන්න නිසා මම කියන අදහසක් ඇති වෙනවා ඕකේ මෙනෙහි කරන්න අපි ඉගෙනගෙන තේර මේ වචනම නැතුනට කමන්නේ මේ අර්ථය එන විදිහට ඔන්න මෙනෙහි කරනවා ආපහුත් මෙනෙහි කරනවා කිසිම අරමුණක් සිහි කළා මෙනෙහි කරන්න යන්න පස්සේ සිහි කළා මෙනෙහි කරන මේ කය විතරයි එහෙම මෙනෙහි කළා හිතාමතා මේක නතර කරනවා නතර කළා ආයේ සිහියෙන් ආනාපාන සතිය වඩනවා සති නිමිති තියාගෙන සිහියෙන්ම අස්වාස කරනවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා අස්වාසට අස්වාස කළා හිතාමතා මේක ආපහු ටික නතර කරනවා නතර කළා ආපහු මේ කයට නැඹුරු වෙලා මේ කය කොටස් වශයෙන් හෝ කලාප වශයෙන් බලලා කනබුන ආහාර නිසා මේ රූපය ඇති වෙන්නේ ආහාර නැති වෙන නැති වෙනවා කියලා රූපයත් රූපය ඇතිවීම නැතිවීම ඉති රූපං ඉති රූපස සම්දි ඉති රූපසක් හරිද රූපය රූපය ඇතිවීම නැතිවීම බලනෝ බලලා නිබඳු කය ඇතුළු කරගෙන පවතින මේ විඥානය පවතිනවා ඒ නිසා මේ ඉරියව් කරගන්න කියලා බලනවා එතකොට රූපේ නිබඳුන යන්නේ කවුද එන්නේ කවුද බොන්නේ කවුද කියන එකට උත්තර තියෙනවා එනවා මෙහාට එතකොට මේ නාම රූප දෙක නොදන්නා නිසා මේක මම කියන අදහසක් ඇති වෙලා කියලා බලනවා එහෙම ටිකක් බලලා ආයතන ආපනසතිය වෙනවා එතකොට එහෙනම් ඉන්නකොට ආනාපානසතිය වෙනකොට මතක් වුණා ඉන්න දරුවා දරුවෙක් මතක් වුණා කියන්නේ එතරම් නුවණින්ම බලන එතනද තියෙන්නේ හැම මාස්ලේ නහර ටික හිමින් බලලා කනබුන ආහාර නිසා ඒ රූපය තියෙනවද ආහාර නැතිවෙනවද බාහිර අරමුණු කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඥානේ ඒ කයේ ඇසුරෙන ඒ නිසා ඒ රූපී ඉරියව් ගැටුම වෙනව නේද කෙනෙක් කියනවා නෙමෙයි මෙහෙමයි මේ වෙන්නේ ඒ නාම රූප දෙක නොදන්න නිසා කෙනෙක් කියන අදහසක් ඇසුරු වෙනවා කියලා පරසත්තනම පරපුද්ගලනම අම්මා තාත්තා දුව පුතා නෑ දෑය කියලා හම්බ වෙන සිහි වෙන අරමුණු තියෙනවනම් ඒකෙත් එහෙම බලන්න ඒකෙද දිගටම යන්නේ නතර කෙරුව ආයතන පරසතිය වැඩිවෙනවා මෙතනදී හිතේ දුවන ගතිය වැඩි නම් හිත දුවන ගතිය වැඩි නම් සති නිමිත්තට දෙන කාලය වැඩි කරනවා සති නිමිති ඉති තියාගෙන අස්වාස ප්‍රස්වාස කරන කාලය වැඩි කළ යුතුයි හිත දුවන කාලය අඩුයි නම් හිත දුවන ගතිය අඩුයි නම් ආධ්‍යාත්මික කයේ නාම රූප දෙක වෙන් කරලා බලන්න ඔය විදිහට දැනට බැලුවාම ඇති හරිද මෙනෙහි කරන ගතිය වැඩි කරනවා හැබැයි දෙකම එකක් විතර කරගෙන ඉන්නේ දෙකම ආපි මලට කල යුතුයි පරසත්තානම් වා පරපුද්ගලානම් වා කියලා අනිත් සත්‍යයන්ගේ අනිත් පුද්ගලයන්ගේ බලන්නේ එහෙ නිසා මෙහෙට ප්‍රශ්නයක් එනවා නම් විතරයි ඒ කිවි තව කෙනෙක් හෝ දෙයක් හෝ මතක් වෙනවා නම් හෝ මතක් වෙලා එයාගෙන විස්තර ටිකක් යනවා නම් එතකොට ඒකේ මුලාව දුරු වෙන්නේ බැලිය යුතුමයි ඒකද රූපේ හොඳට බලනවා හැම මාස්ලේ නහර ඇට ඇට නිදුළු පුද්ගලයා සත්‍ය නොවන කොටස් බලලා කනබුන ආහාර නිසා මේ හැම කොටසක්ම ඇති වෙන්නේ ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා බලනවා. එතනද බාහිර අරමුණු රූප ශබ්ද කෙරෙහි තණ්හාවෙන් බැඳුණු විඥානේ ඒ කයේ ඇසුරු වෙනවා. ඒ නිසා මේ රූපේ ඉරියව් පැවැත්ම වෙනවා. හොඳට අනාත්ම ස්වභාවයේ එනවා. මේක උගුල්ලු වචන වල සීමා වෙන්න බෑ. දැන් හිතේ අපි ඉතින් ඕක දන්නෝනේ කියලා. නමුත් දැනගන්න නෙමෙයි මම ඔයගලන්ට මේක කියන්නේ මේ කරන්න කිව්වේ හරිද කරනකොට ඇති වෙන ප්‍රතිඵලය ගොඩාක් වෙනස් වෙනවා හොඳට මතක තියාගන්න මේ ටික මම මතක් කළේ ඔයගලන්ට දැනගන්න නෙමෙයි මම දන්නව දැනට දන්නව ඇති කියලා හරිද ඒ හින්දා මොකද අපි නොදන්න දෙයක් නැහැනේ ඒ කියන්නේ දහමේ ගත්තොත් ඕන ප්‍රශ්නයක් අහන්න ඕනම දැනගුත් දන්නවා හරියට කාව ගාපු කෑව වගේ නොදන්න දෙයක් නැහැ දන්න දෙයක් නැහැ ඉතින් නමුත් මේක කරගෙන යන්න ඊට පස්සේ මේ ආනාපාන සතිය වඩනවා වඩලා ආපහු හිත අහකට ගියොත් ආය සත නිමිතට ගන්න ආය සිත අහකට ගියොත් ආය සත නිමිතට ගන්න ඊට පස්සේ ටිකක් වඩලා හිතාමතාම නතර කරලා හැම වෙලාවෙම උත්සාහයෙන් නැඹුරු වෙලා රූපය ගැන බලන්නේ මේ කයේ විතරයි මානසිකාරයක් වශයෙන් පැනුනොත් හෝ යම් ක්ලේශාදී අරමුණක් ඔසවාගෙන පැනුනොත් විතරයි ඒ බාහිර කයේ බලන්නේ. එහෙම නැතුව බාහිරට නැඹුරු වෙලා හිත හිතා ඉන්න යන්න එපා කියන එකයි කියන්නේ. තේරුණනේ? අපි කියමු යාළුවෙක් මිත්‍රයෙක් කියලා හරි මතක් වුණොත් ඒ මුලාව දු අරමුණක් ගානේ මුලාව දු වෙනකම් බල සමහර විටක එක අරමුණක් වෙන්න පුළුවන් ඒ අරමුණේ කිලිස්තික හිඳින්න මුලාව හිඳින්න විනාඩි 10ක් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒිට මෙහා සිහු විතර්ක ඇති වෙන්න පුළුවන් ඒව ගණන් ගන්නත් එපා. අපි උදාහරණයක් ගත්තොත් දැන් යාළුවෙක් කෙනෙක් මතක් වුණා කියනකොට දැන් ඒ යාළුවා කියලා මතක් වෙච්ච තැන යාළුවෙක් කිය පුද්ගලයෙක් කියන හැඟීම ගෙවෙන කම්ම ඉවර වෙනකම්ම බලන්න. හැඟීම කියන්නේ ඒ විදර්ශනා කරන ක්‍රමය අවසන් වෙනකම්ම කරන්න. ඒකෙන් කිව්වේ දැන් ඔන්න බලනෝ ඒ යාළුවා කියන නිකන් බලන්නේ හිතට හොඳ නිමිත් අල්ලගන්න. දැන් ඒ යාළුවා කියලා සිහි වෙච්ච රූපය හොඳට හිතෙන් අල්ලගෙන හිත අරමුණු කරලා ඒ රූපය මේ රූපෙද තියෙන්නේ හම මස් දී නහර ඇට ඇට නඳුළු කියලා බලලා කනගුණ ආහාර නිසා මේ රූපය ඇති වෙනවා කනගුණ ආහාර නැති වෙන නැති වෙනවා රූප ශබ්දාදී අරමුණ කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඥානේ මේ කය ඇසුරු වෙනවා නේද ඒ නිසා මේ රූපී ඉරියව් ප්‍රවතුම් වෙනවා නේද කියලා හිතනවා මෙහෙම හිතන් මෙන්න සිටියේ යුතුයමයි අනිවාර්යයෙන් මොළින් මෙන්න කළ යුතුයමයි ඔය ටික මෙනෙහි කරනකොට සමහරවිට සිං සිං තව විතරක උගලගේ හිත දිගුලන තින්ද ඇතුලෙන් ඇවිල්ලා ඒව මේකට හැරලා ආයේ එකක් අල්ලගන්න යන්න එපා ඒව රුසලකා හැරලා මේකව පොලිස් කරලා යුතුය තේරෙන්නේ ඉවර වෙනකම් බලල ඉවර වෙලයි තව ආරමුණක් මෙනෙහි කරන්න ගන්න එහෙම නැත්තම් ඒ ආනාපාන සති තම තාන්ට යන එතකොට හැම වෙලාවෙම ඒ මෙනෙහි කරන එකට කොච්චර වෙලාවක් ගියත් කමක් නැහැ ඒ අරමුණ ඉවර වෙනකම්ම බලන්න ඊට පස්සේ මෙනෙහි කරන අරමුණ හිතෙන් අල්වාගෙන අපි කියමු මේ නිශ්චිත තැනක් නැතුව හම්මස්ලේනහර කියලා බලනවා කනපුන ආහාරයක ඒ බඳු කයක මේ හිත පවතින නිසා වෙනව නේද කියලා බලන්නේ අපි කියමු දැන් යාළුවෙක් යාළුවා කියලා හිතට නැගිච්ච රූපය හොඳට සිහි කරගෙන අල්ලගෙනයි බලන්න. තේරෙන්නේ? මේකෙන් මේ තමන්ව හොඳට අල්ලගෙන හිතෙන්න ලැබුරේලා මම කියන හැඟීමම අල්ලගෙන ඒ බඳු කයේ මේ බලන්නේ. තේරෙන්නේ? මෙන්න මේ විදිහට බලන්න. දැන් අර ආනාපාන සතියේට සති මිනිත්තුට හිත තියාගෙන ඉන්න හොඳට දැනුම තියෙනවා. අස්වාස පස්වාසයේ චිත්තක ලැබුරු වෙලා නැහැ. හැබැයි අස්වාස පස්වාසයේ ගැන තියෙන දැනුමින් අහකට ගිහිල්ලා අස්වාස පස්වාසයේ ගැන නොදන්නවනේ මේ දන්නවා ඍජු ඊට ලැබුරු වෙලක් නැහැ සති මිනිත්තුටගෙන අස්වාස පස්වාස දැනුමින් සිහියෙන් අස්වාස පස්වාස කරනවා දීර්ඝ වෙන්නත් පුළුවන් රළු වෙන්නත් පුළුවන් සියලු අස්වාස පස්වාස කයෙම සංවේදීතාවය ඇතිවෙමින් ඇති කරමින් සිහිය පවත්වනවා පවත්වලා කලින් කලට මෙහෙමත් හිතනව ආයතනාපන සතිය වලට ආනාපන සතිය වලට හිතනවා හිතන ක්‍රමේ මතකයි නේද කෝටි හොඳට ධාතු වශයෙන් හරි වෙන්න පුළුවන් අසුභ වශයෙන් හරි වෙන්න පුළුවන් කලාප වශයෙන් හෝ වෙන්න පුළුවන් බැලුවා කනබුන ආහාර නිසා හැදෙන්නේ ආහාර නැති වෙනවා කියලා බලනවා බලලා රූපය ත්‍ෘතිය ඇතිවෙමත් නැතිවෙමත් බලලා බාහිර අරමුණු කෙරෙහි සංහාවෙන් තොන්නේ විඥානේ මේ කය ඇසුරෙන මේ කය කියනකොට දැන් මේ තමන් වදී කරගන්න තර බලපු කොටසක බලපු රූපේ ඇසුරු වෙන්නේ මේ විඳ ඒ නිසයි මේ රූපය හට මෙහාට යන්නේ කියලා ටිකයි බලන්න ඊට පස්සේ බාහිර සත්ව පුද්ගලෙක් කියලා සිහි වෙන හැම කයකම ත්‍රිසංගත සතෙක් වුණා මේ න්‍යායම අපි කියමු බල්ලෙක් කපුට කියන්නකො ඒකෙදි ඔය විදිහටමයි බලන්නේ උපාදින්න හැම කයකම කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත හැම කයකම මොකද ඒකේ මේ කෙලෙ සියදෙන්නේ අපේ බල්ලෙක් පුසෙක් කියන්නේ ඔය විතර ඉන්න එතෙන්ද හම මස් ලේන ආහාර කියලා මෙහෙම බැලුව කඩබුන ආහාර නිසා මේ රූපය තියෙන්නේ මේ රූපාදී අරමුණ කෙරෙහි තණ්හාවෙන් පැමිණි විඥානය මේ කය ඇතුළේ ඒ නිසා ওই රූපය සැලෙන්නේ නැහැ ඉරියව් ප්‍රයත්න වෙනවා නැත්තම් මේ ඒ නිසා මේ රූප සද්දාදී අරමුණ දැන ගැනීම වෙන්නේ කියලා බලනවා. කය සහිතෝ මම රූප බලනවා කියන මට්ටමට සාක්ෂි ඉදිරිපත් කරන්න එපා. කය ඇසුරු කරගෙන ඉන්න හිතෙනුයි බලන්න කියන දැනුම එන්නේ. මෙහෙම බලද්දී අහවල් කෙනා මන් දිහා බලාගෙන ඉන්නවනේ මේ අපිට හිත යොමු කරන්න ඊට පස්සේ පුළුවන් වෙන්න ඕනේ මේ කය ඇසුරු කරගෙන ඉන්න හිතින් දැන් මේ නිමිත්ත ගන්න හැටි. තේරෙන්නේ? මේ කය සාක්ෂි කොට හැම වෙලාවෙම තීන්දුව తీරන ගන්න තියන්නේ නැතුව ඒ පේන දේන් ඔබට නෝන අරගෙන යන අපි ටික ටික දක්ෂ වෙනවා. දැන් අපි හැම වෙලෙම තීරණය කරන්නේ මේ කය සහිත කෙනා මන් දිහා බලාගෙන ඉන්නවා කියලා. පුද්ගල භාවයේ කෙලෙස් ඉදින්නේ එහෙමමයි. ඒක ඇයි මොකද බලන්නේ කියලා රණ්ඩුවට කියන්නේ මොකද මේ පේන කය සහිතකම බලන්න කියලා. නමුත් අපි විදර්ශනා කියලා කියන්නේ හැම වෙලෙම මේ නාම හිත ආනාපාන සතිය ආදී භාවනාවක හිත වඩවඩ මේ නාම රූප දෙක බලන්න උත්සාහවත් උනේ මේව පේනකොට එයා දන්නවා දැන් මේ කනබුන ආහාරයෙන් හැදුණු පිට පොත්ත රූපේ කනබුන ආහාරයෙන් හැදිච්ච ටික ඒකට මැද්දේ ඒ ටික ඇසුරු කරගෙන ඔය කියන්නේ සිව්මන්තලක නගරහිමියෙක් ඉන්නවා කියලා මම අද දවසක් සූත්‍රයක් කිව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා මේ සිව්මන්තලේ ඉන්න නගරහිමිය ඈ මේ හන්දි හතරමන් හන්දියේ වැදින්න නගරහිමිය අල්ලගන්න දක්ෂ වෙන්න ඕනේ අපි. මේ කය ඇසුරු කරගෙන තියෙන විඥානය කියන මේ සිතෙන් තමයි දැන් මේ අරමුණ එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ කය ඇසුරු කරගෙන ඉන්නේ හිතෙන් මේ අරමුණ දකින්න හැටි දකින්න පුළුවන් වුණොත් ඇයි බලන්නේ කියලා මේ රූපෙට ගහන්න යන්නේ නැව. තේරෙනවද? ඒ හැකියාව මට එන්නේ එක තැනක ඉඳගෙන මේ දෙක යම් මට්ටමක දැක්කොත් තමයි දකින්න වෙලාවේදී මෙහෙම අවදියෙන් ඉන්න වෙලාවේදී මේ නුවණ මට ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් මට නිම එන්නේ මේ කයටමම. මේ කයෙන් එහාට කවදාවත් යන්නේ නැහැ. ඕගොල්ලෝ මේ කයෙන් එහා පවතින නාම ධර්මය අතුරු කරගෙන මේ කයක ක්‍රියාවලිය සිද්ධ වෙනවා කියන අවබෝධය එක්කයි මේ කයවට ගැටිච්ච රළු කෙලෙසේ අඩු වෙන්නේ. එහෙම නැතු එතන එහාට අපට අඩියක්වත් තියන්න බෑ. ඒ නිසා ඔන්න ওই විදිහට බලන්න ඔන්න ওই විදිහට බලනකොට මොකද වෙන්නේ කියනවද දන්නවද? අත්ති කායතුව 50 සතිපත්චපටිතා හොති. ඔගලන් මේ කමටහන ඉවර වෙන දවස මම කියන්නේ. කොච්චර දුරට දන්නවද කරන්න ඕන? ආනාපාන සතිය වඩවඩ ඔහොම බලන්න බලබල ආනාපාන සතිය වඩන්න. යම් දවසක ඕගලන්ට තේරෙයි මේ කය මේ ඇස් දෙකෙන් බැලුවොත් මම කියන හැඟීම සේසයක්වත් දැනෙන්නේ නැති මට්ටමට ඕගලන් හිතේ. අත්ති කායතුව 50 සත්‍තිපච්චපටතා හොති සත්‍ය පුද්ගල නෝ කය පමණක් ඇත්තේ යන සිය හොඳින් එළඹ සිටින දවසක් එන. අන්න එදාට ඕගලන්ට මේ ආනාපාන සති කමඨානේ ඔය කොටස ඉවරයි. හරිද? ඒ කියන්නේ දැන් මේ ශරීරයක් දිහා බලන්න පුළුවන් හිතෙන් හිතලා නෙමෙයි ඇස් දෙකට බලනකොටම පේනවනේ Taman නෙමෙයි කියලා. මේ දිහා බැලුවොත් ඇස් දෙකට බලනකොටම පේනවනේ පුද්ගලෙක් නෙමෙයි කියලා. මේ රූපයක් දිහා බැලුවොත් ඇස් දෙකට බලනකොටම පේනවනේ සත්‍යය කියලා. හිතෙන් හිත හිත විදර්ශනා කර කරද? නෑ. ඒ වගේ ඇස් දෙකෙන් බලනකොට ඕගලන්ට පේනන දවසක් එයි. ඇඟට දැනෙන දවසක් එයි. හිතට දැනෙන දවසක් එයි. ඒකට කියන්නේ තනියෙද ඇහැට පේනන මට්ටමක් එයි. මේ කය මම නෙමෙයි කියලා. ඒ කියන්නේ චුට්ට මෙහෙම තීය කරගෙන මෙහෙම ගැහුවත් අනේ මගේ අත කැපුවා කියන එකෙන් දශමයක් ඔයගලට හිතෙන්නේ නැති එච්චරට මේ කය Taman නෙමෙයි. පතර 13 ගේ යුක්ත කය එහෙමමයි කියන තැනට එනකම්ම එනවා. එදාටයි ඔයගලගේ මේ කමටහන ඉවර. එතකන් දැන් මගේ හිත හොඳට සමාධි. දැන් ආනාපාන සතිය වැඩිනවා. හාමුදුරුවෝ මොකද්ද කරන්න ඕන? දැන් මම මෙහෙම මෙහෙම මෙදේ කියලා මොකද්ද කරන්න ඕන? ඒ කතා නෑ. ඔයගලන් කෙලින්ම බය නැතුව මේක කරන්න මෙහෙම වඩවල මෙතෙන්ට ගියා. එදාට කිසි දවසක මේ කය හේතුයෙන් ඕගොල්ලන්ගේ අකුසලයක් වෙන්නේ නැහැ. හරිද? ඒකයි අත්ති කායතු 50 සතිපත්චපටිතා හොති. යාව දේව ඥානමත්ය පතිසතිමත්ය සීගතව නෝන වැඩිනො තව වෙන උනේ. මොකද්ද? අනිශ්චිතෝච විහෙරති. මෙහෙම බලනකොට තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් ඇසුරු කරන්නේ. තෘෂ්ණා කියලා කියන්නේ දෘෂ්ටි කියලා කියන්නේ මගේ කියලා ඇසුරු කරන්නේ. කියන්නේ මම කියලා ඇසුරු කරන්නේ. තෘෂ්ණා වශයෙන් මගේ කියලා ඇසුරු කරන්නේ. මම මගේ කියලා මේ රූපය ඇසුරු කරන්නේ. නාචකින්ච ලෝකේ උපාදිත ලෝකේ රූප කිසිවක් උපාදාන වශයෙන් ගන්නෑ. මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගන්න. එයා දන්නවා මේ කය ඇසුරු කරගෙන මේ විදිහට අජත්තං වා කාය කානුපස්සවිති බහිද්ධා වා කාය කානුපස්සවිති අජත්ත බහිද්ධා වා කාය කානුපස්සවිති සමුදේ ධම්මානුපස්සව වය ධම්මානුපස්සව සමුදේ වය ධම්මානුපස්සව කායස්ම විහෙරති. මේ විදිහට බලලා ඊට පස්සේ අත්ති කායතුව 50 සති ප්‍රතිපත්තහෝ සත්‍යපුද්ගිනෝ කාය සම්මත තියෙන සීය හොඳින් එළඹ සිටිනවා. නාචකින්ච ලෝකේ උපාදී පිළිවෙක කිසිවක් උපාදාන වශයෙන් ගන්න අනිසිතෝච විහෙරති. ඈ අනිසිතෝච විහෙරති නාචකින්ච ලෝකේ උපාදී තෘෂ්ණා වශයෙන් දෘෂ්ටි වශයෙන් මම කියලා හෝ මගේ කියලා ගන්නෙ නෑ. මම මගේ මගේ ආත්මය කියලා කිසිම දෙයක් මගේ දුව මගේ පුතා මගේ අම්මා මේ මම කියලා කිසිදු රූපයක් ගන්නෙ නෑ මේ විදිහට බලන කෙනාට. නමුත් අද අපි මේ කරන ක්‍රමයට මේ චුත්ත රූපේ ගැන බලුවට මේව ඔක්කොම මගේ දුව පුතා කියලා අපි ඒක නැචකින්ච ලෝක උපාදීස් රූපේ සංඛ්‍යාත ලෝක කිසිම දෙයක් අහුවෙන්නේ නැහැ මේ මනසට. එක තැනක මේ පටන් ගත්ත මේ කිසිදු රූපයකින් එයාට මේ ඇත්තම එයාට එළියට එන්නේ. තේරෙන්නේ? ඒවම් පිටකේ පිටු කාය කායන පස්සේ විදිහට මහන්නේ මෙන්න මෙහෙම කය කයම බලන්න. එතකොට ඔන්න ඔගොල්ලෝ ගුරුවන් නම් කරන්ද මෙන්න මේ මට්ටමට ආවට පස්සේ අපහසුකින් තොරව මේ කය ඇස් දෙකට පෙනිපෙනි යමක් බලන්න පුළුවන් කෙසුළුම් කියලා වගේ චිත්තචෛසික ධර්මත් එක්ක අරමුණක් පෙනෙනහා නැති වෙන හැටි දැන දැක ඕගලන්ට ඇතිවෙම නැතිවෙම බලන්න පුළුවන්. ඊට පස්සේ මේ මට්ටමේ නාම රූප දෙක බලන්න ප්‍රකටයි. තේරෙනවා. දැන් ඊට පස්සේ වැඩි ඇයි. තේරෙන්නේ? ඒ නිසා ඉස්සෙල්ල මේ මට්ටම හැදෙන්නේ නැතුව අර මට්ටමේ බලන්න ගියා කියලා හරියන්නේ නැහැ. මේ මට්ටමට එනකොට හොඳට නුවණයි මේ වගේම මේ මට්ටමේ තියෙන රූපේ ගැන දැන් යාට නුවණයි. ඒ රූපය අසුර කරගෙන පවතින හිත ගැනත් නෝනා. ඒ මට්ටමේ නාම රූප දෙක ඒ මට්ටමට යට තේරෙනවා එතකොට. ඒකට අමුතේමුණ මේ න්‍යාය වෙනවා. නමුත් ගෝචර කරගන්න පුළුවන් මට්ටමට. ඊට පස්සේ මනෝ මට්ටමට එන. අන්තිමට ওই විදිහට බලාගෙන ගියාම ඉබේමයි නෙබඳු කය අසුර කරගෙන පවතින විඥානේ ඇතිවෙච්ච හේතු ටික තමයි අර අවිද්‍යාව ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන්, තණ්හා ප්‍රත්‍යයෙන් කියලා කියන පංචපදස්ක දැකිය වෙන මොකද මේ මෙයාට මේ පටිච්ච සම්පදාය තියෙන්නේ. අවිද්‍යාව නිසා කර්මයක්, ඒ කර්මය නිසා මරණාසන්න මොහොතේ කර්ම නිමිති ලැබෙතිනකොට ඒකට තියෙන සංහාව නිසා ප්‍රතිසන්දිවසෙන් පැමිණිය. ඒ නිසා කලබුල ආහාර දෙන්න උනා. එහෙම නේද මේ රූපය හැදුනේ? මේ රූපය හැදෙන ටිකට තියෙන හේතු ටික පේන්නේ පටිච්ච සම්පදාය අංග ටික. ඒ මේ දන්න ටික පේනවා කියන එක වලක් ගන්න බැහැ data. ඈ ඕනනම් වජිනිකාය කායගත සති සූත්‍රයේ මේ බලන්න ඔකෙදී මේ ආනාපාන සතිය වඩලා අනිවාර්යෙන් මේ විදිහට මෙනෙහි කළ යුතුම ටිකට මේක තේරුම් ගන්න. එතකොට මේ ආනාපාන සතිය වඩමින් මේ විදිහට මෙනෙහි කරා. මේ විදිහට මෙනෙහි කරමින් ආනාපාන සතිය වඩන. මෙන්න මේ විදිහට කළාමයි ඒක ප්‍රතිඵලය තමයි නැචකින්ච ලෝකෝපාදී. ලෝකෙ කිසිම රූපයක් උපාදාන වශයෙන් නොගෙන සෘෂ්ණා දෘෂ්ටි දෙකින් ඇතර නොකරින්න පුළුවන්. සත්‍යයේ පුද්ගේ නෝ කල්පමුණක් ඇතියන සීය හොඳින් එළඹ සිටනවා කියන තැනට එන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට මෙනෙහි නොකොට ආනාපාන සති භාවනා විතරක් වැඩුවට මේ නාම රූප දෙක දෙඩි පිටින්මයි, මේ පුද්ගල හැඟීම දෙඩි පිටින්මයි, ඒකේ හිදෙන්න ගැළවෙන්න තැනක් ඇත්තෙම නැහැ. ඒ හින්දා తాවකාලික චිත්ත සමතයක් එයි. ආපහු අතහැරුන දවසට ආපහු හිටපු තැනක් මේ විදිහට මෙනෙහි කළාට ඒක පේන්න නීවරණ ධර්ම දුර වෙන්නේ නැහැ. සමතයක් නැති වෙනවා. දැන් මේ විදිහට මෙනෙහි කරනකොට මෙනෙහි කරපු දේ තේින්ද නීවරණ ධර්ම දුරු කරනවා ආනාපානසතිය. මේ සමතේ නීවරණ ධර්ම දුරු වෙච්ච එකට දුරු කරපු එකට ඇත්ත ඇති හැටි පෙනීම සලස්සන මේ විදිහට මෙනෙහි කිරීමේ මේ මට්ටමර සම්මත විදර්ශනා යුගනද්දෝ තියෙන මේ ධර්මතාවයේදී මේක රූපවත්තන කියන කොටස සිද්ධ වෙනවා. තේරෙන්නේ? එතකොට මෙන්න මේ සතිපට්ඨාන හැම කමඨහනකම බලන්න ඒකයි කමඨහනේ කෙරවලට තියෙන අත්ති කායතු අපල සත්‍යපච්චපත් ගන්නවා. සත්‍ය පුද්ගලෝ නෝ කාය පමුණක් ඇතේන සිහිය හොඳින් එළඹ සිටිනවා. අන්න ඒ තැන දක්වා එන්න ඕනේ. ආවට පස්සේ මේ ඉබේම ඉතුරු ටික වෙන්නේ ඉබේමයි කියන්නේ සත්‍යෙක නෝ පුද්ගලයෙක් නෝ කය හැටියට දකිනකොට සුවපත් වෙච්ච තමාව දුක් විඳින තියෙන පරිසරයේ මිදිච්ච බව තේරෙනකොට අතපය කැපුවත් මේකේ තමන්තේක දුකක් එන්නේ නැති බව දකින්නකොට ඒ හිතට ප්‍රමෝදය ඇති වෙනවා. කොමුදිතස්ස ප්‍රීති ජායති. ඒ ප්‍රමෝදය නිසාම හිත ප්‍රීති සාගත වෙනවා. ප්‍රීති මනස කායම් පස්සම්බති. ඒ නිසාම කයයි හිතයි දෙකම සංසිඳෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදෙති. කය හිත දෙක සංසිඳු නිසාම එතන හිත කය දෙකෙන්ම සැප විඳිනවා. සුඛිනෝ චිත්තං සමාධියති. අන්න එදාට අපි හැමදාම සමාධි සමාධි කියලා කෑ ගහපු ටික ඕනේ කියලා උත්සාහවත් වෙන නමුත් ගන්න බැරි චටික ඉදීම ලැබෙනවා. ඒ හිත කය දෙක සපසහගත කල්ලි හිත කය සමාධි වෙනවා. සමාහිතේ චිත්තේ යතබුතම් පජානති. හිත සමාධි වන ඇත්ත ඇති ඇති දකින්න ඔය නාම රූප දෙක ඔය පටිච්ච සම්පාද ධර්මයේ ඉතුරු නැතුවම දකින්න ඇත්ත ඇති ඇති දකින්නොත් මොකද වෙන්නේ? කලකිරෙනවා. කලකිරුණකට නොයැලෙනවා. නොයැලෙනකට මිදෙනවා. මිදුණා මිදුණා කියන නෝන පහළන මත්තේ කල යුත්තක් නැහැ කියන එක. කරන්න තියෙන ඕගලන්ට සත්‍ය පුද්ගලයේ නෝ කාය පමණ කැටි යන සිහියේ එළව තින්න තැනට විතරයි ඕගලන්ට කරන්න තියෙන්නේ. මේකේ හතරෙන් තුනක් නොමිලේ ලැබෙනවා. ඇයි එතනින් ප්‍රමෝදේන මේ දර්ශන මේ මට්ටමට මනස ගත්ත කෙනාට ප්‍රමෝදේ ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් උනේ ප්‍රමෝදේ ලැබෙනවමයි. ප්‍රමෝදේ තියෙන කෙනාට ප්‍රීතිය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් උනේ. ප්‍රීතිය කියන කෙනාට පස්සද්ධිය ලැබේවා, පස්සද්ධිය තියෙන කෙනාට සැපේ ලැබේවා, සැපේ තියෙන කෙනාගේ හිත සමාධි වේවා ප්‍රාර්ථනාවක් උනේ. සමාධි තියෙන කෙනාට ඇත්ත ඇති හිත දකිත්ව ඇත්ත ඇති දකින්නකොට කලකිරේවා, කලකිරුණා නොවැළේවා, නොවැළුණා මිදේවා, මිදුණා මිදුණා කියන නුවණ පැමිණේවා කියලා ප්‍රාර්ථනාවක් උනේ කියන උදේ දන්නවා. මේ ඔක්කොම නිමිලි ලැබෙනවා. මණ්ඩපීය නිදන්දිකේ භ්‍රමචර්ය මහනි මේ භ්‍රමචර්ය මිහිරි පැනක් වගේ කියන. අද අපිට අර මේ කසාය ගුණ වගේ. ඒ මොකද අපි කරන ටික හරියට කරන්නේ තියෙනවා. ඒ හින්දා උගලට ගොඩාක් කරන්න දෙයක්ුත් නැහැ, අමාරුම තරකුත් නැහැ. පහසුම මට්ටමකින් තියෙන මේකේ අවංකවම කැපවිලා කරන්න පුළුවන් නම් ඔය එකතැනක ඉඳගෙන ඉන්නකොට හැම වෙලාවෙම ආනාපාන සතියට හිත තබලා ඒක වඩමින් මේ විදිහට මෙනෙහි කරන මෙනෙහි කර මේ විදිහට කරන්න කොතන දක්වා කළ යුතුද ඒකට තියෙන නිම්ම මමවත් නෙමෙයි උගලන්ට කමාතහන වැඩනවා කියලා දන්නේ ඕගොල්ලෝ. උගලන්ට හොඳට තේරෙනවා මේ දවසින් දවස දිනින් දින මොහො තමන්ට වෙනසක් තේරෙනවා. වෙනසක් තේරෙනවා කියන්නේ මෙහෙම බලනකොට වෙනද පුද්ගල භාවයටම පේනවද, ඒකේ ඒ පුද්ගල භාවය ටික ටික අඩු වෙනවද නැද්ද කියන එක පේනවා මේක වඩන කෙනාට. වෙනදට වඩා මේ කය අසුර කරගෙන පවතින සිතේ ක්‍රියාවලිය බලන බලන්න තරම් හිත යොමු කරන්න පුළුවන්ද දැන් බැයිද කියන මට්ටමෙනු. අපි මේ කය සංඛ්‍යාත ඔක්කොම රූප මිත්‍ය පුද්ගලයක වෙච්ච නිසා මේ අනුගේ දුකේ දුක් විඳින්නේ, තමන්ගේ දුකේ දුක් විඳින්නේ. නමුත් මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා වෙන ක්‍රියාවලි ටිකක් දකිනකොට ධර්මතාවයක් වෙනව මිසක දුක් විඳලා ගෑ ගන්න දෙයක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ අවබෝධය එන්නේ ඒ ඒ අකම්පිත වාගෙන්නේ මේ අවබෝධය නිසා. මේ අවබෝධයෙන් තොරව ඒ අකම්පිත භාවය ගන්න බැහැ. පුද්ගල භාවය තුලින් ඉඳන් එන දුක අයින් කරන්න විදියක් නැහැ පුද්ගල භාවය තුල ඉඳලා. කමඨහන වඩනවා කියලා අපි තාම බලාපොරොත්තු වෙන පුද්ගල භාවය තුල ඉඳගෙන පුද්ගල භාවය තුල දුක ගෙවෙන්නේ නැහැ කියලා බලනවා කමඨහන වඩවන. නමුත් කමඨහන වැඩීමේ මේ පුද්ගල භාවය තුල තියෙන දැක්ම වෙනස් වෙලා මේ දුක අයින් වෙනවා. නේද? කමඨහන වඩනවා කියන්නේ ඒ දැක්ම වෙනස් වීමයි වෙන්න ඕනේ. ඒ නිසා ඒ ටික කරා. එතකොට තව තියෙනවා. ඊට පස්සේ දැන් ඔක දැන් එක තැනක ඉඳගෙන ඉන්නවා. නැගිටට පස්සේ වැඩ කටයුතු කරද්දී පුළුවන් නම් හැම වෙලාවකම අපි අර ආනාපාන සති භාවනාව වඩන්න ඉස්සලා පරිසරය ගැන මතක කරන සති නිමිත්ත ගැන කිව්වනේ. අන්න ඒ විදිහට සති නිමිත්ත හිත තියාගෙන අමතකලන් ආය මතක කරන පුළුවන් තරම් බලන්තින්න් ටික හොදන්න බලන්න. මේ සති නිමිත්තේ ඇයි අපි හිත තියාගන්න උත්සාහවත් වෙන්නේ? ඔයාලා දන්නවද මේ සති නිමිත්ත මා විශාල යහපතක් කරලා දෙනවා කියලා? සතින්ච කෝහම් වික්‍රේ සබ්බත්තික වදානි මහනි සිහිය සියලු අර්ථය සිද්ධ කරගෙන ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සති නිමිත්ත තියෙනකොට එකක් හිතේ 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 විතරක ගිහිලා නිවර්ණ ධර්ම ඇති වෙන්න තියෙන ක්‍රමයේ වලක් කරනවා. දෙක, මේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණු වලට අපේ මනස නමන ගතිය නැති කරනවා. බලන්න මේ සති නිමිත්තක ආදී කමඨහනක හිත තබා නොගෙන පරිහරණය කරනකොට හැම වෙලාවෙම කිලින්ම අපි ජීවත් වෙන්නේ මේ රූප ශබ්ද ගන්ධ කියන මේ අරමුණු මත. ඒ අරමුණේක ජීවත් වෙන පැත්තකට ගියාම නිරුද්ධ වෙච්ච අරමුණ ආපහු මනසේ හැපිලා හිටන දෝංකාරකදී ඒක තමයි නිවර්ණ කියන්නේ. අපි මේ සති නිමිත්තක හිත තියාගෙන මේ කටයුතු කරනකොට මේ රූපයේ තරව අහු වෙන ගතිය අඩු වෙලා සද්දේ තරව අහුවෙන ගතිය අඩු වෙලා මේ ලෝකේ මිරිකිලා හැම්බරිලා අපි ඒකට යෙදිලා ඉන්න ගතිය අඩු වෙලා මේ තියෙන. අන්තිමට සත්‍ය නිමිත්ත හුද්දටම වැඩුණාම මෙහි බලන්න පුළුවන් දසම මාත්‍රයක්වත් එහෙට නැඹුරු නොවේ. පවතින යථා ස්වභාවයේ හුදුට සිහියතු හිතන්න පුළුවන් මට්ටමේ. අද අපිට ඕන දෙයක් හිතන්න බෑ. හිතෙන දේ දරගන්න තමයි වෙන්නේ. ඒ කියන්නේ අපිට ඕන විදිහට තීන්දුව తీරන බෑ. ඒ හිත ඇතුලෙන් දෙන තීන්දුව తీරන්නේ අද අපිට ගන්න වෙන්නේ. නමුත් එදාට එහෙම නැහැ. මේ සිහිය හොඳට වැඩුණාම මේ සිහිය වැඩෙනවා. සත්‍ය නිමිත්තක හිත තියෙන එක එන්නේ වැඩෙනවා. මේ සිහිය පිටින්නකට මේක සත්‍ය ඉන්ද්‍රිය වෙලා සිහිය බලවත් වෙලා සති සම්බුද්ධංග වල සම්මා සතිය කියන තැන දක්වාම සිහිය එන්නේ වැඩෙනවා. ඒ කියන්නේ ඕනම කටයුත්තක් කරන්න ගියාම සිහිය ප්‍රධාන වෙන දවසක් තියෙනවා. ඒකට කියනවා සති ඉන්ද්‍රිය කියලා. දැන් අද ඕනම කටයුත්තක් කරන්න ගියාම අපිට ප්‍රධානයි කවුද? සිහිය. කොච්චර හොඳ දෙයක්ද? නීවරණ. අපේ මනස කියන්නේ නීවරණ පෙරටුව යනවා කියන්නේ. ඕනම කටයුත්තක් කරන්න ගියාම නීවරණ ප්‍රධානයි කියනවා. එතකොට අද අපිට හම්බ වෙන අපි ගන්න හැම තීන්දුව తీරණයක්ම නීවරණ වලට අයිතිවයි කියන්නේ. එදාට සති ඉන්ද්‍රිය කියනකොට ඉන්ද්‍රිය ප්‍රධානයි, ඉන්ද්‍රිය බලවත්. ওই ඉන්ද්‍රිය කියන වචනෙන් හරි විශාල කෘත්‍යයක් කරනවා. කියන්නේ සම්පූර්ණ බලය දරනවා. මම අර කියන්නේ දැන් සත්පු ඉන්ද්‍රිය කියනකොට ඉන්ද්‍රිය කියන්නේ ප්‍රධාන යානක ඉන්ද්‍රිය වගේ කියලා කියන්නේ. දැන් සක්‍රීය ඉන්ද්‍ර කියන්නේ දෙදෙව්ලෝට අධිපති. මොකද්ද ලෝක දෙක? චාතු මහරජකේ තවුසාව කියන්නේ ලෝක දෙකටම අධිපති නිසා සක්‍රීයට කියන ඉන්ද්‍ර කියලා. එහෙම නේද දෙදෙව්ලෝ? එතකොට ඉන්ද්‍රය කියලා කියන්නේ ප්‍රධානයි. අරමුණ දකින දර්ශන කෘත්‍යයේදී මේ ඇහැ ප්‍රධාන නිසා හැටගෙන චක්කු ඉන්ද්‍රිය. අරමුණ දකින කේදී කන ප්‍රධාන නිසා කාණ්ඩ කියන සෝත ඉන්ද්‍රිය. මේ ඇයි ප්‍රධාන? එයාගේ ලක්ෂණ මොනවද කියලා තව ඉගෙන ගන්න තියෙනවා. ඒ වගේ යම් දවසක් තියෙනවා අපිට සති ඉන්ද්‍රිය වෙන දවසක්. අද වගේ අසිහිය නැහැ. සිහිය පෙරටුවම හැම අරමුණක්ම හැම වැඩක්ම කරන්න පුළුවන් කියන දවසක් එනවා සති ඉන්ද්‍රිය. ඊට පස්සේ සති බල අනවිභවනට එන බලං. ඒ කියන්නේ අසිහියෙන් කම්පා කරන්න බැරි අර්ථයකින් බලවත් වෙනවා. අසිහියට අහලකට කිට්ටෙන්න බැරි අර්ථයෙන් බලවත් වෙන දවසක් එනවා මේ සිහිය. ඒ හින්දා බල කියලා කියනවා අනවිභවනට එන අභිභවනය කරන්න බෑ කියලා අදහසින් බලන. අන්නේ මේ මට්ටමට බලවත් වෙච්ච සිහිය තවදුරටත් පරිශීලනය කරන තමයි අවබෝධයේ අංගයක් වෙන්නේ. ඒකට කියනවා සත්‍ය සම්බොජ්ජංග කියලා. ඒ විදිහේ පරිශීලනය කරපු සිහිය තමයි නියම සිහිය සම්මා සතිය. ඒ නිසා මේ සිහියද සති නිමිත්තේ හිත තබාගෙන වැඩ කටයුතු කරන්න උත්සාහවත් වෙන්න. උගලන්ට අපහසුම නම් සති නිමිත්තේ හිත තියාගෙන ඇතුළත සිරසතින් දුක් වෙන නිරෝගී වේවා කියලා පුතර මනසිකාරයකට එක්ක වැඩ කටයුතු කරන්නේ. එහෙම ඕනේ. උගලන්ට හරියට කරන්න පුළුවන් වුණොත් පුදුම මිහිරියාවක් දැනෙන්නේ. එක දවස් දෙකක් නැත්තම් තුනක් අමාරුයි. අපි මේක හරියට කරන්නේ නැති හින්දායි. මේකේ රසය දැනෙන්නේ නැති නිසා කරන්නේ, කරපු නැති නිසා රසය දැනෙන්නේ නැහැ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. යම් දවසකදී අමාරුවෙන් හරි මේ අබින් කෑව වගේ කාගෙන හරි කළා මේක රසයක් දැනුනොත් එදා ඉඳලා යනවත් නැද්ද? ඒ කියන්නේ යාට දැන් අත්දැකීමක් තියෙන ඒකම පරණගෙන යනවා. දැන් එහෙම අත්දැකීමක් නැති නිසා කොච්චර කිව්වද ගණ්ඩානවද? ගන්නේ නැති නිසා ඒක නැහැ. ඒ නිසා මේකෙන් අමාරියෙන් හරි මුල් ටිකේදී ඒ කියන්නේ ඔකද කියනවා නීවරණ වල ආස්වාදය අතහරින්න වෙනවා අපිට. අද මේ තියෙන නීවරණ වල ආස්වාදය රසය. මොකද ඒකේ රසය විතරක් රසය කියලා දන්නේ අපි. මේ ධර්මයේ රසය දන්නේ. ඉතින් නීවරණ රසය විතරයි අපි රසය කියලා දන්නේ. අමාරියෙන් හරි ඒ ඔන්න ඔබට ශ්‍රද්ධාව ඕනේ කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ තුන්වක් කියන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඕනේ කියන්නේ කවදාවත් නොදක්ක දෙයක් ලබා ගන්න තියෙන දේ අතහරිනවා, තියෙන මට්ටමේ සැප අතහරිනවා. කවදාවත් මෙහෙම සැපේ ලැබලා නැහැ. නමුත් වරදින්න බෑ මට. බුදුහාමුදුරුව කියපු තැනට ගියොත් වරදින්න බෑ කියන විශ්වාසය මට තියලා මේක අතාරේ. තාම ලැබිලා නැහැ මේක අතාරින් දෙයට දෙයක්. දැන් මේ කොන්ත්‍රාත් වැඩ කළා බාර දුන්නාම මුදල් ගෙවන්නේ වගේ එකක් තියෙන්නේ. සත්‍ය විශ්වාසය තියෙන්නේ අනිවාර්යෙන්ම යා සල්ලි කියවනවා කියලා. ඒ වගේ නැත්තම් හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන විශ්වාසය කියන්නේ කොහොමද උත්තරට? අපිට විශ්වාස නැහැ ඒකයි අපි මේක අතහරින්නේ නැත්තේ. එතකොට වැඩ කටයුතු කරද්දී සති නිමිත්ත හිත තියාගෙන පුළුවන් තරම් දවස ප්‍රාර්ථනාවත් ඒකෙදි කෘතිම වෙන්න එපා. සති නිමිත්ත කාගෙන ඉන්න හදන්න එපා. කිටි කිටි ඉන්න හදන්න එපා. ඕගොල්ලන්ට විනාඩියක් අතින් නැති. ඒක ගන්න හැටි දන්නේ නැහැ. දැන් ස්වභාවිකව කී වදයක් හයටවත් වදයක් නැතු හිතටවත් වදයක් නැතු ස්වභාවික ජීවිතවල අමාරු අර කොරවක්ක නිලුම් කුලේ උඩ අඩිය තියන්න වගේ යන්න හදන්න එපා. ඈ මේ සත්‍ය නිමිතේට තියාගෙන ස්වභාවිකව යන්න. අතහැරුණොත් කමන්නේ අය මතක් කරලා ගන්න. අරක වදයක් ඒ හින්ද වද වෙන විදියට අල්ලගන්න ඉඳ එපා වෙන්නේ. ඊට පස්සේ මේක ස්වභාව සාමාන්‍ය ජීවිතය වෙනවා. ජීවිතයෙන් පිටට ගියේ පලාගිය එකක් නෙමෙයි මෙසිය කියන එක. ඒ නිසා ඊගාවක තමයි ඇතුලින් සිටුවිලි මාත්‍රයක්වත් හිතෙන්නේ නැති වෙන්නේ කිටි කිටියේ මේ සත්‍ය නිමිති ඉඳ තියාගන්න හදන්න එපා. එහෙමත් නැහැ. එහෙම කරන්න යන හින්දමයි බැරි. මේ ඒකම එපා වෙන්නේ. ඇතුලින් සිටුවිලි මාත්‍රයක නොහිතෙනවා කියන එක ඵලයක්. ඔගොල්ල සත්‍ය නිමිත්තක ඉන්නකොට 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 සිද්ධ වෙන්න ඕනේ. ඒක කරගන්න හැදුවා කියලා වෙන්නේ නැහැ. ඔගොල්ල සත්‍ය නිමිත්තට තිබ්බහම අපි දැන් ඔය ගාතාවක් කියනකොට නැත්නම් වෙන වැඩක් කරනකොට තව ඇතුලෙන් විතරක් යනවා නේද? ඒ වගේ සත්‍ය නිමිත්තේ තිත තියෙද්දි ඔගොල්ලන්ට ඇතුලෙන් තාම සිල් සිල් විතරක් යයි. ගියාට කඩාගෙනම යන්නේ නැහැ. ඒකයි ඔගොල්ලන්ට අපහසු වුණේ. නමුත් විතරම මේ තොලේ ගාව හිත තියෙන බව දන්නවා. සත්‍ය නිමිත්ත තියෙන බව දන්නවා කියන මට්ටමක සරලින් විතරයි අල්ලගෙන තියෙන්නේ. ඇතුලෙන් තව විතරක යනවා පෙරලෙනවා තේරෙනවා. ඒවත් නතර කරලා කිටි කිටි අල්ලගන්න හදනවා කියන්නේ විනාඩි දෙකක්වත් ඔයගොල්ලෝ කරන්නේ මේ මොන කරදරද කියලා ආයෙයි. ඇත්තටම වදයක් ඒ. මම නම් විනාඩි දෙකක්වත් කරන්නේ නැති. මොකද එහෙම ඒක වදයක්. නමුත් එහෙම ඇතුලෙන් කිසි දෙයක් හිතෙන්නේ නැති විදිහට කිටි කිටි අල්ලගෙන ඉන්න කියන එක නෙමෙයි. එහෙම වෙනවා. ඒක වෙන්න ඕන එක වදයක් නැතුව වෙන්න ඕන එක ඒක ප්‍රතිපලයක්. එදාට අධික සැපක් එක්ක වෙන දෙයක්. ඒක ධර්මතාවය. ඒ කියන්නේ කිසිම දෙයක් නොහිතන තැන දක්වාම හිතේනවා. ඒක තමයි ඒකාග්‍රතාවය කියලා කියන්නේ. මේ සිහියම සති ඉන්ද්‍රිය වල සති බල වෙලා ඇතිවෙච්ච එකක ප්‍රතිපලයක්. ඒ වායාම සති සමාධි කියන තැනකට සමාධි වෙන තැනකට ඇතිවෙච්ච ප්‍රතිපලයක්. ඒ නිසා සති නිමිත්ත ඉන්නවා කියනකොටත් මේ අර කිටි කිටි ඉන්නතු සාමාන්‍ය මට්ටමේ එන්නම් අපි දැන් නතර කරන්න මේ අර ඒක ධර්ම විශ්ලේෂණ කරන්න තියෙනවනේ
ඈ
යම් මේ අරමුණ කුසල් කියලා දන්නවනම් මේ අරමුණ අකුසල් නෙමෙයි කියලා දන්නවනම් මේ අරමුණෙන් තමන්ට හෝ අනන්ත මොන විදිහකට අවඩක් වෙන්නේ නැහැ කියලා හිතෙනවනම් තේරෙනවනම් තමන්ගමට ඒ වුණ අරමුණ තියෙන්නේ. ඒක පිළිගැටුවා. ඒ මොකද මේව තාම උපායයක්. මේ එකක්වත් කෙරවලවල් නෙමෙයි. ඒ හින්දා මේ තුල අසම්මෝහ බව සම්පූර්ණ බලාපොරොත්තු වෙන්න එපා. අසම්මෝහ බව කිවි අනාස්සව රහතන් වහන්සේගේ මට්ටම් බලාපොරොත්තු වෙන්නකෝ මේ එතෙන්ට යන්න යන ගමනක්. ඒ නිසා මේව තුල යම් අඩුපාඩුකම් තාම අවිද්‍යාංශය වගේ කෙලෙස් තියෙනවා මේවට. ඒකට ප්‍රශ්නයක් නෑ. මේව තමන්ගේ ගමනට බාධාවක් නෑ. ගමනට ප්‍රතිපක්ෂ කෙලෙස් ටික විතරයි මේක නතර කරලා තියෙන්නේ. ඒ
නිසා
බලන්න. බුදුගුණ සිහි කරන කෙනා සති නිමිති තියාගෙන බුදුගුණ වඩනවා. ටිකක් වෙලා කාලයක් වඩලා හිතාමතාම මේ කයේ නාම රූප දෙක ආරම්භ කී විදිහට බලනවා. බලලා ආපහු ඒක හිතාමතා නතර කරනවා ආයෙත් බුදුගුණ
වඩනවා.
ඒ කියන්නේ මේ යුගනද්දෝ යනවා කියන්නේ සමථය පස්සේ මෛත්‍රී භාවනා කරන කෙනා තේම හැම කමටහනකටම මේක ගතියක් තියෙනවා.
අවසරයි
ප්‍රශ්නය තියෙන්නේ එතකොට අස්වාස පස්වාස යවුන්නේ. ඒතකොට වැඩ තුනක් කරන්න බෑ.
එහෙමයි.
ඒකයි සති නිමිති ඉඳගෙන බුදු ගුණ වැඩි හැයි. මේ බුදු ගුණ වඩන එක විතරයි සති නිමිති ඉඳගෙන බුදු ගුණ වඩනවා. ඒ අස්වාස පස්වාස කියන සිහිය වෙනුවට තමයි බුදු ගුණ මනසිකාර්ථය යවන්නේ. ගල්ලාදීලා තියෙනවා. ආනාපාන සතිය අල්ලන්න බෑ එතකොට. ඒක කළා කලින් කරලා නැතර කළා අර වගේ දෙයක්. හැම කමඨහනකම සමත කමඨහනකටම අර ආනාපාන සති කමඨහනේ වගේ රූප වවත්තහන කියන කොටස නැතිනම් මේ ඖදාරික නාම රූප දෙක පිටිසින දකින්න මේ මට්ටම මෙනෙහි කළ යුතුයි. මෙනෙහි කර කර මෙහෙම කළ යුතුයි. නොබෝ දවසකින් යම් මට්ටමක මෙහෙම රූපේ දකිද්දී මේ රූපයේ ඔබට නුවණ අරගෙන ගිහිල්ලා මේ රූපය ඇතුලේ තියෙන හිතෙන් කරන වැඩේ බලන්න පුළුවන්. එදාටයි මේ මිනිහා නරකයි, මේ මිනිහා හොඳයි, මේ මිනිස්යා නරකයි කියලා පුද්ගලයෙකුට හොඳ නරකමයි නැතුව දැන් මේ හිතේ ඇති මේ හිත නිසා වෙච්ච දේ මේ. ඒකනේ ගහන්න යන මේ රූපෙට ගහලා වැඩක් නැහැ. මේ කය අතුරු කරගෙන ඉන්නේ හිත නිසා නම් ඒ හිතෙන් ඒ හිතෙන් ඔසවපු රූපයක් හිතේට වචන පිට උනා කියලා ඒකට මේ අහගෙන රූපෙකට ගහලා හරියන්නේ දැන් මේ කය අතුරු කරගෙන ඉන්නේ හිත නම් ඒ හිතේ තියෙන කුසලසා අකුසල සාගත නිසා එතකොට ඒකට කියනවා වචි විඤ්ඤාති රූපේ. ඒ සිතෙන් ඔසවපු ඒ රූපය නිසා වචනයක් පිට උනා නම් ඒ සිත නිරුද්ධ වෙනකොට ඒ වචනේ තිවර. ඒකට මෙහාකදී රූපයකට ගහලා වැඩ දෙකකට සම්බන්ධයක් නැහැ කියලා තේරෙනවා. අපි ඒ හිතයි ඒ හිතෙන් ඔසවපු රූපයයි ඇහැට තියෙන රූපේ ඔක්කොම ටික ගැට ගහලා පොල්ල කරගෙන ගහන්න හදනවා. ඉතින් අපිට යම් දවසකදී මේ මෝඩකම දුරු වෙන්නේ මේ කය දිහා බලාගෙනම කය අසුරු කරගෙන කයත් කයේ ප්‍රත්‍ය ටිකත් හොඳට දන්නෝ කය පුද්ගලෙක් නෙමෙයි සත්‍යෙක් නෙමෙයි මෙහෙම මෙහෙම කනබුනහන් කොටස් ටික ඒ කය අසුරු කරගෙන හිතපවුදුන ඒ හිතෙන් තමයි මේ කියනවා කරනවා බලනවා අහනවා කියන ඔක්කොම ටික කරන්නේ. එතකොට කයෙන් ඔබගේ හිත බලාගන්න පුළුවන්කම තිබුණොත් මේ කයේ කොටු වෙන ඔටිල්ල නැතර වෙනවා. ඒකයි දැන් කබලික ආහාරයෙන් යපු රූපේ තියෙන තණ්හාවයි හිදෙන්නේ අනාගාම වෙනකොට කියලා කියන්නේ. හරි. ඉස්සෙල්ලා එහෙම වෙන්නෙම මේ අවබෝධය මත. මේ අවබෝධයට මෙනෙහි නොකොට මේ පුද්ගල භාවයේ හෙල්ලෙන්නවත් හිතන්න නැතු බුදුගුණ අසභය මොන විදිහේ කමටහනක් වැදුවත් ඒක ඉවරනකොට ආයෙත් බලන්න හිතුපු දැන් ඉන්නේ. ඇයි දැන් අපිට මුකුත් වෙන්නේ නැහැ නේ මේකට මුකුත් කරන්නේ නැහැ නේ අපි. ඒක තමයි. දැන් මේක වැදුවා කියලා ඉඳගෙන හෝ ඒක කරනකොට නීවර ධර්ම අඩු වෙනවා. හිත සමාධි වෙනවා, සංසිඳෙනවා. නමුත් මේ නාම රූප දෙකම එකට එකතු වෙලා පුද්ගලයක හැටියට පෙනෙන නිසා ඇති වෙන කෙලෙස් ටික නැති කරලා අපි මුකුත් කරලා නැහැ. ඒ නිසා හැමදාම එකම තැන. අර ටික ආවම ආයෙත් උත්තර දෙන්නේ මේ විදිහ. නමුත් අර කමතහන වඩවඩ අපි මෙහෙම යමක් කළා තිබුණොත් ඒ නුවණ කළ බලන්න කොච්චර උනන්නේ ඇහෙන් බලන මට්ටමට එනවමයි යාට. දැන් මෙහෙම කතා කරනකොට අපිට කතා කරු ටිකකට ටිකක් දක්ෂුනොත් බලන්න මේ කය අසුර කරගෙන ඉන්නේ හිතින් කරන වැඩේ කියලා බලාගන්න පුළුවන් මට්ටමට එනවා. ඒ ප්‍රමණයකම මේ බලන පුද්ගලයා කියන එක අපට අයින් වෙලා. ආන් ඒ වගේ මිම්මට එනවා මේක ටික 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 ඕක බලන්න ඕගොල්ලෝ සතියක් දෙකක් හිතලා මොනතරම් හිතලා ඊට පස්සේ ප්‍රතිපලය බලන්න. ප්‍රතිපලය කියන්නේ තව කෙනෙක් මෙහෙම බලාගෙන ඉන්නකොට මේ අර දර්ශනයම සිහි කළා මේ දැන් මේ ඉඳගෙන ඉන්නකොට භවනා කරපු දර්ශනයෙන් දෙකල දැන් මෙතුම මන්දියා බලාගෙන ඉන්න. බලාගෙන ඉන්නවා කියන මට්ටම තියෙනවා. ඒකේ විදර්ශනා ඥාන ඉදිරිපත් කරලා බලන මේ බලාගෙන ඉන්නවා කියන්නේ මේ රූපේ මෙහෙම එකක් ඒ කය ඇතුළත කරගෙන ඉන්න හිතෙන් නේද මේ බලන කෘත්‍ය වෙන්නේ කියලා බලන්ඩ අර බෙරද බලනවා කියන මට්ටමයි දැන් මේ පේනවා කියන කොට පේනවා කියන සිද්ධිය තුල තියෙන සිද්ධිය පේන එකයි අතර වෙනස කොච්චරද කියලා. මේ වෙනසකට ඈ අනිවාර්යනේ පුද්ගල භාවය ගෙවෙනවනේ. ගහනවා, කපනවා, කොටනවා, මරනවා කියන රළු මට්ටම ගෙවෙන්නේ මේ වගේ දර්ශනයකට. ඔය මට්ටමේ නාම රූප දෙකේ අවබෝධය ඇති වුණොත් තමයි ඊට තියුම් මට්ටම දකින්න පුළුවන්
වෙන්නේ.
ඒ මට්ටමේ අවිද්‍යාවත් අයින් වෙනවා. ඒ මට්ටමේ කර්මත් අයින් වෙනවා. ඒ මට්ටමේ විඥාන නාම රූප සලහයතන බල ඔක්කොම අයින් වෙනවා ඒ මට්ටමේ. ඒ මට්ටමේ ඒ කෙලෙස් මට්ටමේ දුක විඳින දේ ටිකත් අයින් වෙනවා. දැන් එහෙම තියෙන නිසායි නොයෙක් අරමුණු වලට දුවන් නැතුව එක channel එක තන්නේ කෙලින් තියාගන්න පුළුවන් කමයි අපිට. මොකද ඔකෙදි තව පොඩි කෘත්‍යයක් තියෙනවා. සිත සහ සිහිය කියන දෙකක් තියෙනවා. ඔන්නෝ දෙන්නගේ ක්‍රියාවලිය හින්දා එකක් කරමින් තව එකකට ඉඳ තියෙනවා. දැන් අපිට මුතුන් වඳිනින් යටි යමක් හදන්න පුළුවන් නේද? මෙහෙ අපි සමහරට බුද්ධ වන්දනා කරනවා යටින් තව මොනවාරි කරනවා. ඔය ඒකට තියෙන ඉඩ තමයි ඒ වගේ වෙන්න තියෙන ඉඩ තමයි සති නිමිති කියලා අත්වසත අත්වසපසෙදි හිතේ නඹන්න කියලා උපාය දෙකක් දෙන්නේ. උඩින් එකක් දිලා යටින් එක කරගෙන මේක වළක් ගන්න. ඔව් හිතේ කතාව. ඕකද කියන්නේ ඒ හිත යම් තැන ඒ කියන්නේ වෙන දෙයක් සිහි කරලා සිහි කරන්න පුළුවන්. ඊට පස්සේ වෙන දෙයක් හිතන්න පුළුවන්. වෙන දෙයක් හිතලා වෙන දෙයක් සිහි කරන්න පුළුවන්. චිත්ත සහ සිහිය කියලා දෙන්නේ කිනවා දෙන්න කෘත්‍ය දෙකක් කරනවා. ඔය වගේ සිද්ධියක් නිසායි චිත්ත හිතන අරමුණටම සිහිය සිහි කරන අරමුණටම හිතත් આવුවොත් තමයි ඒකක්යි කියලා කියන්නේ. චිත්ත සහ සිහිය කියන දෙන්නම එක අරමුණකට එන මට්ටමකට આવවහමයි අපි සමාධිය කියන්නේ. එහෙම නැති වුණොත් අපි ඔය උඩු හිත යටි හිත කිය කිය කතා කරන ඔය සිහිය සහ සිත සහ සිත වීදි වල අතර වෙනස.
වෙනස සතර කරන්න දෙන්නේ අපිට දැන් ඉඳලා ටික කතා කරන්නත් දෙන්නේ. මේ ගන්න.
මේ දිගානේ කීයද කියලා බලන්න.